මහාපුන්නම සූත්‍රය මජ්ඣිමනිකායේ 119 වෙනි සූත්‍රය. එක් සමයක භාගතුන් වහන්සේ සරත්නූර විකාර මාත ප්‍රසාදේ වාසය කරනකොට භාගතුන් වහන්සේ පොය දවස පසළොස්වක පොය දවසේ සඳපෙරන රාත්‍රී වික්ෂු සංඝයා සහිතව පිරිවන් ලද්දා වූ එලිමහනේ වැඩ වාසය කළා. ඒ අවස්ථාවේදී එක්තරා භික්ෂුවක් ඒ හිටපු ආසනයේ නැගිටලා සිවුරු එකස් කරගෙන පෙරවගෙන භාගතුමාගේ දිසාවට දොහොත් මුඳු දීලා වැඳලා තථාගතයන් වහන්සේට කියනවා, භාගතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්නට අවසර දෙනසේක්නම් මම කිසියම් කාරණයක් අසන්නෙමි කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා එතනම ඉඳගෙන එහෙමනම් ඒ ආසනෙම වාඩිවගෙන අහන්නේ කියලා. එපාර ඒ භික්ෂුව ඒ ආසනෙම වාඩිලා භාගතුන් වහන්සේගෙන් අහනවා, තථාගතයන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය මේවා වෙනවද කියලා. මොනවද? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන පහ. තථාගතයන් වහන්සේ මේක ස්ථීර කළා. මාන පංච උපාදානස්කන්ධය මේවා තමයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. ඉතින් භික්ෂුන් වහන්සේ මනව වහන්ස මනවයි කියලා ඒ වාසිතය පිළි අරගෙන තථාගතයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. මේ පංච උපාදානස්කන්ධයේ තථාගතයන් වහන්සේ මයික් එක මියුට් කරගන්න.
හලෝ
අනුලා, මයික් එක මියුට් කරගන්න. තථාගතයන් වහන්සේ ගෙන් අහනවා, මේ පංච උපාදානස්කන්ධය කුමක් මුල් කරගෙනද ඇත්තේ කියලා. කිම් මූලා? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය ඡන්ද මූලා කියලා. මේ ඩිසාය කියන එක ඡන්දය කියන එක. ඒතුළු මූල කරගෙන තියෙන කියලා මේ ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන තෘෂ්ණාව කියලා. ඒ ඡන්දය හේතු කරගෙන තමයි මේ තෘෂ්ණාව තියෙන්නේ. වහන්සේ මේ උපාදාන පංච උපාදානස්කන්ධය වෙද්ද එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් වෙන් වෙන්නව උපාදාන වෙනවද කියලා. තමේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ දෙකම එකක්ද කියන එකයි. පංච උපාදානස්කන්ධය කියන එකම මේ උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයේ දෙකේ එකේ වෙනස තියනවද කියන එකයි. මහානේ උපාදානේ පංච උපාදානස්කන්ධය නොවේති. පංච උපාදානස්කන්ධයෙන් වෙන්වද නොද උපාදාන වේ. පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් ඇද්ද ඒ උපාදානේ. මෙතන පෙන්වන්නේ මේ එක එක අය ඇලෙන්නේ එක එක දේවල් වලට. එක මලක් ගත්තාම එක පුද්ගලයකට ඇලෙන්න පුළුවන්, තව පුද්ගලයකට නැලෙන්න පුළුවන්. එතකොට අර ඇලෙන අවස්ථාවේදී ඒ මල අපේ උපාදානස්කන්ධයට ඇතුල් වෙනවා, එකතු වෙනවා. අපි ඇලෙන්නේ නැති පුද්ගලයාගේ එක එකට එකතු වෙන්නේ නැහැ. නමුත් මේ හැමෝම මල කියන්නේ රූපයක්. එතකොට රූපයට තමයි හැමෝම ඇලෙන්නේ යම් ආකාරයකට. ඒ මල නොවුනට වෙන මලකට ඇලෙනවා. එතකොට රූපස්කන්ධය කියන එකට ඒ ඇලෙන අවස්ථාවේදී ඒක ඇතුළත් වෙනවා. නමුත් මේ මල් දෙක ගත්තාම ඒක මලක් එක්කෙනෙක් උපාදානස්කන්ධයට ඇතුළත් වෙන්නේ නෑ. අනිත් එක්කෙනා උපාදානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේක අපි මේ අර කැටගොරිස් වලට වෙන් කරලා ගත්තාම හැමෝම ඇලෙන්නේ ওই පහට. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහට. නමුත් එක එක්කෙනාගේ අතර වෙනස තියෙනට පුළුවන්. ඊළඟට අයහමදු අහනවා මේ යලි පංචස්කන්ධයේ විශේෂ චන්දරාගයගේ වෙනස් බවක්, මේ කියන්නේ ඩයිවර්සිටි කියන එක, වෙනස් බවක් ඇද්ද කියලා. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහාන ඇත. මහාන මෙලව කිසියෙක්කට මෙසේ සිත් වෙයි. අනාගත කාලයේ මෙබඳු රූප ඇත්තෙක් වෙන. අනාගත කාලයේ මෙබඳු වේදනා ඇත්තෙක් වන්නේ. අනාගත කාලයේ මෙබඳු සංඥා ඇත්තෙක් වන්නේ. අනාගත කාලයේ මෙබඳු සංස්කාර ඇත්තෙක් වෙන්නේ. අනාගත කාලයේ මෙබඳු විඥාන ඇත්තෙක් වෙන්නේ. මහාන මෙසේ පංච උපාදානස්කන්ධ විසේ චන්දරාගයගේ විවිධත්වය වන්නේ. එතකොට එක එක්කෙනා එහිම ප්‍රාර්ථනා කිරීම අනුව, කල්පනා කිරීම අනුව එයාගේ ඒ විදිහට ඒ සංස්කාරයන් මේ විදිහට වෙනවා. දැන් අපි හිතමු කෙනෙක් කල්පනා කරනවා නම් මට මේ විදිහ රූපයක් එපා, මට දිව්‍ය භවයක් ඕනි, මේ දිව්‍ය භවයක් එපා මට මේ බ්‍රාහ්මීගේ වාගේ ශරීරයක් ඕන. ඒ වාගේ කල්පනා කළා. ඒ පුද්ගලයාගේ විදිහට වෙනස්කම් තියෙනවා. ඒ චන්දරාගේ විවිධත්වය අනුව මේ පුද්ගලයාට ඒ විදිහේ රූපයන් ශරීරයන් ඒ විදිහට ලැබෙනවා. ඒ සඳහා ඒ කළ යුතු දේ කරන්න ඕනි සිතීමෙන් පමණක් වෙන්නේ නැහැ. ඊළඟට අහනවා මහණෙනි යල කොපමණකින් මේ ස්කන්ධයගේ ස්කන්ධ ප්‍රඥාප්තිය වෙද්ද කියලා. මහණෙනි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕලාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීත අනාගත පච්චුප්පන්න වූ යම්කිසි රූපයක් ඇද්ද දුර හෝ සමූපයේ හෝ යම් රූපයක් ඇද්ද මේ රූපස්කන්ධේ. එතකොට දැන් මෙතන අතීතය කියලා කියන්නේ රූපය කියලා කියන්නේ අපේ මේ ඉක්ම වෙලා ගිය රූපය. අනාගත රූපය කියලා කියන්නේ අපේ හටගත් නැති රූපය. ඊළඟට මේ වර්තමානයේ අපේ හටගත් රූපය තියෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියලා තුන් ආකාර වෙනවා. ඊළඟට රූපේ අභ්‍යන්තර වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ තියෙනවා බාහිරයිද ශරීරය තියෙනවා. ඒ වගේම මේ රූපේ ඕලාරික වෙන්න පුළුවන් සූක්ෂම වෙන්න පුළුවන්. දැන් ඕලාරික රූපේ කිව්වහම අපේ ඇස ආයතන ගත්තාම ඒක ඕලාරික රූපයට ඇදෙනවා. මේ සූක්ෂම රූපයන්ට අපිට ගන්න පුළුවන් මේ ආකාශ ධාතු ස්ත්‍රීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය වාග්දේවල් ඒ සූක්ෂම රූප හැටියට ගන්න පුළුවන්. ඒ වගේම හීන ප්‍රණීත හීන රූප කියන්නේ මේ කෙනෙක් අවමන් කරන ලද රූප. ඒ අසුචි මුත්‍රා වාගේ පැත්ත ගත්තාම අපි ගන්න පුළුවන් හීන කවුවත් හැමෝම අවමන් කරන ලද දේවල්. ප්‍රණීත රූප කියලා කියන්නේ මේ ලාමක වශයෙන් නොසිතන මේ හොඳ රූපයන් ඒවා ප්‍රණීත රූපයන් හැටියට ගන්න. ඊළඟට මේ දුර රූපයන් ගත්තාම මේ කබලිකාර ආහාර ස්ත්‍රීන්ද්‍රිය ඒ වගේ දේවල් දුර රූපයන් බවට තියෙනවා. ඒ කියන්නේ අර සූක්ෂම රූපයමයි. ඊළඟට මේ ළඟ තියෙන රූපය ගත්තාම අපේ ඇහැ ආයතනයන් මේ අස කන්න ආසාදී ඉන්ද්‍රයන් ඒ ආයතනයන් ගත්තාම එතන ඒවා ඒ ළඟ තියෙන රූපයන් හැටියට වෙනවා. එතකොට මේ ආකාරයට මේ 11කට මෙතන බෙදෙනවා. එතකොට මේ විදිහට මේ රූපස්කන්ධේ මේ වගේම මේ වේදනාස්කන්ධයටත් ওই අතීත අනාගත ওই විදිහට මේ 11 ආකාරයකට එතනත් බෙදෙනවා. එතකොට වේදනාවෙන් නම් ඉතින් ළඟයි දුරයි කියනකොට දැන් අර වේදනාව මේ කුසල කුසලයේ සහිත චිත්තයක තියෙන වේදනාව කුසල සහිත චිත්තයන්ට ළඟ වෙනවා. එතකොට අකුසල චිත්තයන්ට අකුසල චිත්තයන් ඈත් වෙනවා. මේ විදිහට අපි මේක සාකච්ඡා කළා මුලින් දවසට. ඒ විදිහටයි මේක බලන්න ඕනේ. එතකොට මේ විදිහටම සංඥා සංස්කාර විඥාන කියන පහේම අර 11 ආකාරයකට තථාගතයන් වහන්සේ පෙන්වනවා. මේ විදිහට තමයි මේ ප්‍රඥාප්තිය කියන එක තියෙන කියලා. වහන්ස රූපයන්ගේ පැනවීමට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? දැන් මෙතන වචන දෙකක් තියෙනවා. මේ හේතුව කියන එක එකක්, ප්‍රත්‍ය කියන එක එකක්. ප්‍රත්‍ය කියනකොට නිතරම සාධාරණ කාරණේ. හේතුව කිව්වහම අසාධාරණ කාරණේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බීජයක් ගත්තහම ඒ අංකුරයට අංකුරයක් ගත්තොත් අංකුරයට බීජය හේතු වෙනවා. හැම අංකුරයටම ওই බීජය හේතු වෙන්නේ නැහැ. එතකොට මෙතන පේනවා අපිට අංකුරයට ඒ බීජය තමයි හේතු වුනේ කියලා. දැන් මෙතන සාධාරණ කාරණයකුත් තියෙනවා. ලෝකෙ පළවෙන ඕනෑම බීජයක් ගත්තාම අංකුරයක් ගත්තාම මේ ජලය සහ පොළොව තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට සාධාරණ හැමෝටම සාධාරණ කාරණයක් තමයි අපි ප්‍රත්‍ය කියලා කියන්නේ. අර අසාධාරණ කාරණේ තමයි අපි හේතු කියලා කියන්නේ. එතකොට මේවයේ හේතු මොකද්ද කියලා අහනවා මේ රූපස්කන්ධය පැනවීමට. වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඥානස්කන්ධේ පැනවීමට හේතු කියලා. මහාන රූපස්කන්ධේ පැනවීමට සතර මහා භූතයෝ හේතු වෙති. සතර මහා භූතයෝ ප්‍රත්‍ය වෙති. කියන්නේ සාධාරණ කාරණයක් අසාධාරණ කාරයක් දෙකම සතර මහා භූතයෝ වෙනවා. වේදනාස්කන්ධේ පැනවීමට ස්පර්ශය නිසා අපිට වේදනාවක් නැති වෙනවා. එතකොට ස්පර්ශය තමයි ප්‍රත්‍ය වෙන්නේ. සංඥාස්කන්ධේ පැනවීමට ස්පර්ශය හේතු වෙනවා. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. සංස්කාර ස්කන්ධය පැනීමට ස්පර්ශය හේතු වෙනවා. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. මහණ විඥාන ස්කන්ධය පැනීමට නාම රූපේ හේතු වෙනවා. නාම රූපේ ප්‍රත්‍ය වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට හාමුදුරුවෝ නැවතත් අහනවා වහන්සේ යලි කි මොන ආකාරයෙන්ද මේ සක්කාය දෘෂ්ටිය ඇති වෙන්නේ කියලා. මහණ මෙලව අස්සතවත් පෘථග්ජනයන් ආරයන් නොදකපෝ අය ආර්ය ධර්මී අදක්ෂයි. ආර්ය ධර්මී හික්මිලා නැහැ. නොහික්මිලා අන්ට්‍රේන් කියනින්ද. ඒ වගේ මේ සත්පුරුෂයන් දැකලා නැහැ. කියන්නේ රහතන් වහන්සේලා හිම දැකලා නැහැ. සත්පුරුෂ ධර්මී අදක්ෂයි. එවගේම සත්පුරුෂ ධර්මයේ මේ හික්මීමක් නැති. එහෙම පුද්ගලයේ මේ රූපය ආත්මය වශයෙන් ගන්නවා. කියන්නේ රූපයයි තමයි දෙකම එකයි කියලා ගන්නවා. හරියට මේක තමයි මේ අර දැල්ලයි වර්ණයයි ගත්තොත් එහෙම දැල්ලේ අපි දැන් දැල්ලේ වර්ණයකුයි සිලුව දැල්ලේ තියෙනවනේ මේ සිලුවක් කියන එක අර පහන් සිලුව කියන්නේ. ඒ දෙකම එකයි. දෙක කියනකොට පේනවා මේ දැල්ලේ ධම්මේ වර්ණයයි පහන් සිලුවයි දෙකම එකයි. කියන එක ඒ වගේ මේ රූපයයි තමයි දෙන්නම එකම කියන එක ගන්න. උගාක් වෙලාවට දෘෂ්ටි තරිතයේ රූපයයි සම්පූර්ණයි තමයි කියන දෙකම එකයි හැටියට තමයි සලකන්නේ. ඊළඟට එහෙමත් නැත්නම් මේ තමා රූප සහිතයයි කියලා ගන්නවා. රූප වන්තංවා අත්තාන. පළවෙනි එකදී කියනවා රූපං අත්තනෝ අත්තතෝ සමුනුපස්සති කියලා. දෙවෙනි අවස්ථාවේදී කියනවා රූප වන්තංවා වන්තංවා අත්තානං කියලා. ඒ කියන්නේ තමා රූප සහිතයි කියලා. දැන් හරියට නිකන් මේ ගහයි ඡායාවයි වතර. ගහකට තියෙනවා ඡායාවක් හැවනැල්ලා. එතකොට ගස තමයි තමා කියලා ගන්නේ. ඡායාව තමයි රූපය කියලා ගන්න. එතකොට තමාට ගහට රූපයක් තියෙනවා. තමා රූප සහිතයි කියලා. තුන්වෙනුවට තමා රූපයයි දකින්නෝ. ඒ කියන්නේ හරියටම අර මලයි සුවඳයි වාගේ. මලකට තියෙනවා සුවඳක්. එතකොට මල තමයි තමා. එතකොට සුවඳ තමයි රූපය. අත්තනිවා රූපං කියන්නේ මේකයි. ඊළඟ රූපස්මින් වාත්තානං කියනවා. මේක හරියට මේ මණික කරඬුව තුල තියෙනවා වාගේ. දැන් තමා ඉන්නේ මේ රූපය තුල. දැන් මණික් ගල තමයි තමා. මණික තුල මණික තියෙනවා මේ කරඬුවක් ඇතුලේ. එතකොට තමා ඉන්නේ රූපය තුල. මෙන්න මේ විදිහට දකිනවා. වේදනාව සම්බන්ධෙනොත් මේ විදිහටම දකිනවා. දෙක එකයි කියලා දකිනවා. එහෙම නැත්නම් මේක ඇතුලේ තියි කියලා දකිනවා. මේක හරියට එක්ක සම්පූර්ණයෙන්ම මේ වේදනාව තමයි. එහෙම නැත්නම් මේක කොටසක් කියලා ගන්න. හුඟාත්මෝනේ තණ්හා චරිත ගත්තාම ඔය අන්තිමට කියපු තුන තමයි භාවිතා කරන්නේ. තණ්හා චරිතයක තියෙන එක්ක මේ පේන්නේ මේ කොටස් තමයි තමා හැටියට ගන්න. දික්ක චරිත ගන්න අර සම්පූර්ණයෙන්ම තමා හැටියට. එතකොට දැන් සංඥාව සංස්කාරය විඥාණය මේ විදිහට තමා වශයෙන් දකිනවා. මේ විදිහට තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන එක ඇති වෙන්නේ. එතකොට බලන්න රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ටික ගන්නවා මේ විදිහට මමයි කියලා ගන්නවා තමා කියලා ගන්නවා. ඊළඟට තථාගතයන් වහන්සේගෙන් අහනවා මොන ආකාරයෙන්ද සක්කාය දිට්ඨියේ නොවෙන්නේ කියලා. මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මෙලොව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ආර්යයන් දැකපු ආර්ය ධර්මයේ හික්මිලා ආර්ය ධර්මයේ දක්ෂ වෙච්ච එහෙම නැත්නම් සත්පුරුෂයන් දැකලා තියෙන සත්පුරුෂ ධර්මයේ හික්මිලා සත්පුරුෂයේ ධර්මයේ දක්ෂ වෙච්ච මේ පුද්ගලයා මේ රූපය තමා වශයෙන් ගන්නේ නැහැ. ඊළඟට මේ තමා තුළ රූපයක් තියෙනවා ඒ රූපය තුළ තමා ඉන්නවා මේ ආදි වශයෙන් අර හතර ආකාරයට කිව්වදී මේ පුද්ගලයා එහෙම එහෙම දැකීමක් එයාගෙ නැහැ. ඒ පුද්ගලයා දකින්නේ මේක ඇති වෙන නැති වෙන දෙයක් හැටියට. හේතුප්‍රත්‍ය අනුව මේක හට ගන්නවා හේතුප්‍රත්‍ය නැති වෙනකොට මේක නැති වෙනවා කියන එක. ඒක තමයි අර සමාධි භාවනා සූත්‍රයේ තියෙන අර්ථය තමයි එතෙන්දී මේ පුද්ගලයා දකින්නේ. එතකොට වේදනාවත් සංඥාවත් සංස්කාරයත් මේවා එක එකට විඥානයත් වෙන් වෙන් වශයෙන් මෙහෙම බැලුවහම මෙහෙම නෙමෙයි කියන එක ඒ පුද්ගලයා එක තේරුම් ගන්නවා. දැන් අපි අර ගිය සතියේ මහනිදාන සූත්‍රය කතා කර අර සමන්ත සිස්සනසේකේ. දැන් අපි එතෙන්දී අපි එතකොට මතක ඇති අර වේදනාව කෙනෙක් ගන්නවා නම් තමාය කියලා. ඒ වේදනාව කියන එක නැති වෙනකොට වේදනාව දැන් අපි හිතමු සුඛ තුනක් තියෙනවා. ඉතින් වේදනාව තමාය කියලා හිතුවොත් කොයි එකද තමා වෙන්නේ? සුඛ වේදනාවද දුක වේදනාවද අදුක්කම සුඛ වේදනාවද? එතකොට බැලුවාම අපිට පේනවා මේ වේදනාවෙන් එකක්වත් තමා වෙන්නේ නැතේ කියලා. මොකද සුඛ වේදනාව තමයි කියලා ගත්තොත් එහෙම දුක වේදනාව ඇතිනකොට තමාව එකපාරටම නැති වෙලා යනවා. අන්න ඒ වගේ වේදනාව තමා කියලා ගන්න එක වටින්නේ නැතේ කියන එක තේරෙනවා. මේ සංඥාව පොට්ටපාද සූත්‍රයේ පෙන්නන්නේ සංඥාව තමා කියලා ගන්නත් බැරිය කියන එක. සංඥාවත් තමන් විසින් ඒකේ අපි ධානයන් වලට යනකොට එක සංඥාවක් නිරුද්ධ වෙනවා තව සංඥාවක් ඇති වෙනවා. ඒ ආකාරයට සංඥාව වෙනස් වෙනවා. ඉතින් එහෙමනම් මේ සංඥාවත් අපිට තමා කියලා ගන්න බෑ. මේ විදිහට සංඥාව හේතු කොටගෙන තියෙන සංස්කාරයක් තියෙනවාද? ඒ සංස්කාරයෙන් ඇති වෙන විඥානයක් තියෙනවාද? ඒකක්වත් තමා කියලා ගන්න බැරි කියන එක පැහැදිලි වෙනවා. ඒක මේ විදිහට තමයි සක්කාය දිට්ඨිය නොවෙන්නේ. පංස රූපේ ආස්වාදයේ කවර? ආදීනමේ කවර? නිස්සරණයේ කිම? වේදනාවේ ආස්වාදයේ කවර? ආදීනමේ කවර? නිස්සරණයේ කිම? ඉතින් මේ විදිහට සංඥා සංස්කාර විඥානයන්ගේ ආස්වාදයේ ආදීනමේ නිස්සරණයේ කියන තුන ගැන ඒ භික්ෂුන් වහන්සේ විමසනවා. මහන රූපය නිසා යම් සුවේක් සොම්නසෙක් උපදීද මේ රූපේ ආස්වාදයයි. යම්හිකින් රූපේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවයට පත්වෙනවද ඒ රූපේ ආදීනවය. රූපේ නැති වෙලා යන. අපේ ඇහැ තියෙනවා නම් මෙහි ඇහැ අපි දැන් යම් කිසි ආකාරයකට ඇහැ නිසා අපි යම් කිසි සුවයක් සොම්නසක් විඳිනවා. අපි මනාපව ඒ රූපයන් දැකීම. ඒක අපි හදාගත්ත දෙයක්. නමුත් ඒ රූපයන් ඇසීමෙන් ඒ සොම්නසක් ඇති වෙනවා. දැන් තථාගතයන් වහන්සේ ගත්තේ රූපේ ආස්වාදයට අර අවුරුදු 16ක කාන්තාවක් ඒ ළමී ගැන ඒ වර්ණය නිසා ඇති වෙන ආස්වාදය. නමුත් ඒ පුද්ගලයාම අවුරුදු 70ක් 80ක් එහෙම ගිහිල්ලා වයසට ගියාම ඉතින් අර ඇඟ රැලි වැටිලා තිනකොට අර ඒ දේ නැති වෙලා යනවා. ඒකට අනිත්‍යභාවය තියෙනවා. ඒක නිසා වර්ණය එහෙම නැති වෙලා ගියාම ඉතින් විපරිණාමත්වය භාවයට පත් වෙනවා. අනිත්‍ය දුක්ඛ භාවය විපරිණාමත්වය භාවයට පත් වෙනවා. එතකොට මේක තමයි මේ රූපේ ආදීනවය කියලා කියන්නේ. එතකොට මේක තේරුම් අරගෙන මේ රූපේ යම්කිසි චන්දරාග විනීච් චන්දරාග ප්‍රහාණයක් වෙනවද මේ තමයි මේ රූපේ නිස්සරණය. මේකෙන් ඉක්මවීම කියන එක escape කියන්නේ මේකේ තියෙන චන්දරාගේ අපි ප්‍රහාණය කරන්න ඕන. චන්දරාගේ ඇති වෙන්නේ අපි මේ වස්තුව ගැන විනිශ්චය කිරීමෙන්. මේ විනිශ්චය කිරීම නැත්තම් අපිට එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඒක ලබාගෙන ඒක ගැන බලනවා. මේ පැත්තට ඒ පැත්තට හරෝ හරෝ කල්පනා කර කර ඒක දිහා ඒ රූපේ ගැන කල්පනා කරනවා. එතකොට ඒක කරොත් චන්දරාගේ ඇති වෙනවා. එහෙම කරන්නේ නැත්නම් ඒ චන්දරාගේ ප්‍රහාණය කරන්න පුළුවන්. ඒක තමයි නිස්සාරණ. මහණේ වේදනාව නිසා සංඥාව නිසා සංස්කාරයන් නිසා විඥානය නිසා යම් සූයෙක් සොම්නසෙක් උපදිනවද මේ විඥානියන්ගේ මේ විදිහට විඥානියන්ගේ ආස්වාදේ විඥානය ගත්තාම අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවය වේද විඥානී ආදීනවයයි. විඥානියම් චන්දරාගේ චන්දරාග ප්‍රහාණීත්වෙද්ද මේ විඥානි නිස්සරණයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට වේදනාව ගැනත් මතක ඇති අර ධානයන්ට ගියාම මේ ධානයන්ගෙන් අපිට ලැබෙනවා මේ ධානය නිසා ඉතින් එහෙම සුඛයක් ලැබෙනවා. ඉතින් ඒවයි ඒකේ අනිත්‍යභාවය නිසා ඒ වෙනස් වීම නිසා අපි දන්නවා. ඉතින් ඒක තමයි ඒකේ ආදීනවය කියලා. ඉතින් ඒක චන්දරාගේ ප්‍රහාණී කරනවා නම් වේදනාවේ චන්දරාගේ ප්‍රහාණී කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? අපිට ඇති වෙනවා තණ්හාව කියන එක. ඉතින් මේ තණ්හාව නැති තණ්හාව ඇතිවෙනදී ඉතින් මේ ඉතුරු ඒවා ඔක්කොම ඇති වෙනවා. ඒකෙන් හින්දා අපි ඒක නිස්සරණය කියන්නේ චන්දරාගය ප්‍රහාණය කිරීම. එතකොට අනිත්‍යවලත් ඒ විදිහමයි සංඥා සංස්කාර විඥානවලත් ඒ විදිහම තමයි. එතකොට මේ ඊළඟට අහනවා හොඳ ප්‍රශ්නයක්. වාංශ යලි මොන ආකාරයෙන් දන්න පුද්ගලයාට මේ සවිඥානක කය කියලා කියන්නේ ඒ කියන්නේ consciousness informed body කියන එක විඥාන සහිත කය. කහේද මේ සවිඥානක කයේ පිට අරමුණු වල ඒ කයේ ඊළඟෙම ඒ කය නිසා අපිට ඇතිවෙන පිට අරමුණු ඒ අරමුණු වල අහංකාර මානේ මමංකාර තෘෂ්ණාව කියන මානානුසය නොවෙද්ද කියලා. ඒතර මෙතන අහංකාරේ මමංකාරේ කියලා දෙකක් තියෙනවා. අහංකාරේ කියලා කියන්නේ අහංකාරේ ඇති වෙනවා. දැන් අපි එක උදාහරණයක් අපිට ගන්න පුළුවන්. ඔය අපි හිතමු අවුරුදු 16 ක විතර ලස්සන ගෑනු ළමයෙක් ගත්තොත් ඉතින් මනුස්සයන් කියනවා ඒ මනුස්සය හරි අහංකාරයි කියලා නේද? ඒ ලස්සන නිසා. එතකොට මේ අහංකාරය නිසා ඇත්තෙම කියනවා නම් කෙනෙකුට ඇති වෙන්නේ මේ ආත්ම සංඥාව. මේකට හේතුව තමයි භවයද භෝගයද කියන එක. භවය භෝගිය නිසා අහංකාරය ඇති වෙනවා. ඒ අහංකාරය නිසා ආත්ම සංඥාව ඇති වෙනවා. ඔන්න මතක තියාගන්න හරි ලොකු ලඩක් අහංකාරය කියන එක. අත් සංඥාව ඇති වෙන හේතුවක් තමයි අහංකාරය. භවයේ භෝගී කියලා කියන්නේ අපි හිතමු අර මේ ළමයා කල්පනා කරන්නේ මේ ළමයාගේ භවයේ තියෙන අර ලස්සන වූ රූපය. පෙර කරන ලද කුසලයන් නිසා යම් ආකාරයකට ලස්සනට ඉපදුනාද මේ භවය ගැන අහංකාරකමක් ඇති වෙනවා. ඒක නිසා ආත්ම සංඥාවක් ඇති වෙනවා. මේ ආත්ම සංඥාව කියන එක හරි දරුණු රෝගයක්. මොකද ඒක ආපහු අර සංඥා චේතනාව වලට ආත්ම සංඥාව විසින් යවනවා මේ පුද්ගලයා. සඤ්ඤා චේතනාවලට ආපහු යවුවහින් පස්සේ මොකද්ද මේ හේතු වෙලා තියෙන්නේ? මම මේ කලින් කුසල් කරලා තමයි මෙහෙම ලස්සන වෙලා තියෙන්නේ. මම තවත් ලස්සන වෙන්න නම් තව කොහොමද කරන්න ඕනි කියන එක අන්න ඒ පැත්තටම යනවා. ඒ කියන්නේ අහලා තියෙන දේවල් අනුව තවත් කුසල් කරමින් හරි ඒක ගැනම නැවතත් ප්‍රාර්ථනා කරමින් යනවා. එතකොට ආපහු ඔන්න පේනවා එක පැත්තක් ඇති වෙනවා කියලා. අනිත් අතට තමයි මේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියන එක තමයි මමංකාරයට හේතු වෙන්නේ. අපි හිතමු ඒ ළමයා දිහා බලලා තව එක්කෙනෙක් ඒ ළමයාගේ හැඩය නිසා වර්ණය නිසා ඒ උස් තැන් මිටි තැන් ආදී වශයෙන් එහෙම කල්පනා කරලා ඒ ළමයා කියන්නේ මගේ ශරීරය දිහා මෙහෙම බලන්නේ කියලා. එතකොට මේක කෙනෙක් මෙහෙම බලනවා බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියන එක appropriation of external object කියන එක. එතන මෙතෙන්දී එයා ඒම යාගේ පර්මිෂන් එහෙකුත් නැතුව කෙනෙක් එහෙම දිහා බලලා කල්පනා කරනවා. අන්න ඒක නිසා මමංකාරයක් ඇති වෙනවා, මගේ කියලා මමංකාරය. ඒක නිසා සුඛ සංඥාවක් ඇති වෙනවා. ඒ සුඛ සංඥාව හේතු කොටගෙන සුඛ සංඥාවේ තියෙන ලක්ෂණය තමයි ශ්‍රාස්ව ස්පර්ශ අනුපගමන ලක්ෂණ සුඛ සංඥා කියන එක. දැඩිව ගන්නවා, ඒ ස්පර්ශය දැඩිව ගන්නවා. ඒ කියන්නේ සුඛ සංඥාව ඇති වෙනවා මාර ස්පර්ශයටම තමයි ආපහු යන්නේ. එතකොට අර පුද්ගලයාටමත් නෙමෙයි, අර ඒ තමන්ගේ දේවල් ලැබිසිලා ඒ ස්පර්ශයට තමයි මනස යන්නේ. ඒක තමයි අර මේ මනුස්සයා මැරුණා වුණත් කැස්සා වුණත් මේක කැසිල්ලක් නැත්තේ, මැරුණා වුණත් මේක මැරෙන්නේ නැතුව දිගට යන්නේ අර ඒ විදිහට ඒ ස්පර්ශයටම එක ගමන් කරනවා. දැන් මේ අහංකාර මානයයි මමංකාරය කියන ඒ දෙක ඔන්න කෙනෙකුට අනුසය වෙනවා. ඒතර මේ අහන්නේ මේ දෙක ඇති වෙන්නේ කොහොමද නොවෙන්නේ කියලා කියලා. ඇති නොවෙන්නේ කොහොමද කියලා. මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා අර ඉස්සෙල්ල කිව්ව විදිහට අර 11 ආකාරයට අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත අතීත අනාගත පච්චුප්පන්න යම් ආකාර වූ රූපයක් වෙද්ද මේ දුර වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් මේ හැම රූපෙම මගේ නෙවෙයි කියලා මම නොවේයි කියලා තමා නොවේයි කියලා කල්පනා කරනවා. ඒක දැනගන්නවා. මොකද මේක හේතු ප්‍රත්‍යයෙන් වෙන දෙයක් බව තේරුම් අරගෙන මේකේ දුක්ඛිත භාවයේ තේරුම් අරගෙන දුක්ඛනම් තමයි අපි මේ දේවල් නොගෙන ඉන්නේ. එතකොට දුක්ඛිත භාවය කියන්නේ අනිත්‍ය නිසා කෙනෙක් දුක්ඛය දකිනවනම් ඒ දුක්ඛය නිසා මේක කල්පනා කරනවා මේක මගේ කියලා ගන්න වටින්නේ නැහැ කියලා එහෙම කල්පනා කිරීමේ මේ පුද්ගලයා මේ දේ නොගෙන ඉන්නේ. එතකොට මේ පුද්ගලයා මෙහිම දැකීමෙන් ඒ යථා ස්වභාවය විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවා. මේ විදිහටම වේදනාව සංඥා සංස්කාර විඥාන කියන පහම මේ දුර වේවා ළඟ වේවා මේ හැම දෙයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි තමා නොවේ කියලා කල්පනා කරනවා. නිතරම භාවිතා කරන වචනයක් තමයි මේ ආත්මය කියන කතාව වෙනුවට මේ තමා නොවේ කියලා. දැන් මම කියලා ගත්තාම මට දැන් මගේ මේ ශරීරය පැත්තට මනසෙම වෙනවා. ඊළඟට දැන් මගේ කියලා ගත්තාම ඒ වස්තුව මට අයිති කරනවායි කියන එක. තමා කියලා ගත්තාම දැන් පුද්ගලයා පෙර පුද්ගලයන් ඒ පුද්ගලයා කෙරෙහි අමතනවානේ තමා මේ දේ කරා තමා කියලා. ඒතර බාහිරව එතකොට ඒ විදිය අර්ථින් එක කල්පනා කරන්න එතකොට තමා නොවේ කියන එක. එතකොට මේ විදියට මෙහෙම දැකීමෙන් විදර්ශනා ප්‍රඥාවෙන් ඒ පුද්ගලයා දැකීමෙන් ඒ පුද්ගලයාට මේ මම අහංකාර මමංකාරී කියන දේ මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ අනුසය ධර්මය නොවේ කියලා බුතගතයන් වහන්සේ දේශනා කරනවා. මේම තථාගතයන් වහන්සේ දේශනා කරනකොට එක හාමුදුරුවමකට මේ විදිහේ චිත්තයක් ඇති වුණා. ඒ විතක්කේ තමයි මෙහෙම වෙච්ච කාලෙදී දැන් මේ රූපයත් අනාත්ම වෙනවා. වේදනාව තනාත්මයි. මේ විදිහට සංඥා සංස්කාර විඥාන මේ විදිහට අනාත්ම නම් එහෙමනම් මේ අනාත්මී හිටපු ඉඳගෙන කරපු කර්මයන් කවර ආත්මයක විපාක දෙනවද කියලා. දැන් මම දැන් මේ ඔක්කොම අනාත්ම නම් එහෙනම් ඉතින් කොහොමද මේ උනාත්මයකද මේක විපාක දෙන්නේ කියන එක ඒ සැකයක් ආවා, කල්පනාවක් ආවා. එතකොට බාතදාගතන් වහන්සේ මේක දැක්කා. මේ අර භික්ෂුන් වහන්සේගේ සිතින් ඒක තථාගතයන් වහන්සේ දැක්කදී අපිට පේනවා මේ තථාගතයන් වහන්සේ ඒ අයගේ මනස බලමින් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ එකින් එකට. එතකොට මේ විදිහට මහණෙනි තෙල කරුණ වැලිත් විද්‍යාමාන වේ. යම් කරුණකින් මෙලං ඇතම් මෝග පුරුෂේ මේ අවිද්‍යාවට පැමිණිලා තෘෂ්ණාව අධිපත කරගෙන තියෙන සිතින්තෝ ශාස්ත්‍ර ශාසනයේ ඉක්මවා යුතුයි සිතන. බවත්නි මෙසේ කල්ලි රූපේ අනාත්මේ, වේදනාව අනාත්මේ, සංඥාව අනාත්මේ, සංස්කාරයෝ අනාත්මේ, විඥානයෝ අනාත්මේ. අනාත්මිය සිට කළ කර්මයෝ කවර ආත්මයකෙ සිට විපාක දෙන්නේ යයි මහණනි මා විසින් තපියේ දහම පිණිස විනීතය කියලා කියනවා. ඒ කියන්නේ හික්මනයි කියලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අපි මනුෂ්‍යයන්ව පුරුදු කරන්නේ මේ කරුණ සෙවීමට තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒ කාරණයන් සොයලා තමයි කල්පනා කරන්න කියලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ අහන කුමක්ද මේ රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේදයි කියලා අහන. එකපාරටම කෙනෙකුට බැලුවාම පෙනේවි මේක මොකද්ද සම්බන්ධතාවයේ අර ප්‍රශ්නයත් එක්ක කියලා. ඒක සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. තථාගතයන් වහන්සේ මෙතන කෙටියෙන් තමයි මේක දේශනා කරලා තියෙන්නේ. මේක සම්බන්ධතාවය දැන් අර භික්ෂුවට තිබුණේ මේ අනාත්මී කරපු දේ කොහොමද මේ ඊළඟ එකට මේ කියන්නේ කවුද විඳින්නේ කියලා මේ විදිහට නම්. ඒතකොට දැන් මෙතන මේ තථාගතයන් වහන්සේ අහන්නේ මේ අනිත්‍යද නිට්ටයද අනිත්‍යද කියලා. ඒකට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මේක අනිත්‍යයි කියලා. මොකක්ද මේ අනිත්‍යය කියල කියන්නේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ අනිත්‍යය කියන එක කොහොමද හැදෙන්නේ, නිත්‍ය අනිත්‍යභාවය කියන එක කොහොමද වෙන්නේ කියන එක අපි බලන්න ඕනේ. මේ අනිත්‍යය කියලා කියන්නේ සමුදයත් අස්තංගමයක්. එතකොට සමුදය කියන එක අපි කල්පනා කරන්න ගත්තොත් අපි බලුවොත් අර සමාධි භාවනා සූත්‍රයට අනුව කෙනෙක් රූපේ සතුට සොයන ප්‍රකාශ කරන පිළි අරගෙන තබාගෙන ඉන්නවා. මේ රූපේ සතුට තමයි ඒ පුද්ගලයාට උපාදානය. රූපේ සතුට ලැබෙනවා ඒ සතුට උපාදානය. ඒ උපාදානය නිසා ඒ භවය වෙනවා. ඒ කියන්නේ ඒ තණ්හාව තමා තුළ පවතිනවා. භවය නිසා ජාතිය ඇති වෙනවා. එතකොට මේ රූප ජාතියේදී තමයි මේ රූපය පහළ වෙන්නේ. එතකොට දැන් රූපේ සමුදය මේ ආකාරයයි. ඊළඟට අස්තංගමී කියලා කියන්නේ රූපේ නැතිවීම. එතකොට අපි රූපේ සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ. මෙහෙම කරන්නේ නැත්නම් අපිට රූපේ සතුටක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම ටීවී එක බලන්න ඕන නම් ගිහලා ටීවී එක දානවා නම් තමයි ඒකේ තියෙන පික්චර්ස් මට පේන්නේ. එතකොට ඒක බක් කරන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. එතකොට මෙහෙම කරන්නේ නැත්නම් ඒක නිසා මට ඇතිවෙන්නා වූ සතුටක්, ඒක නිසා මට උපාදානයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මේ පංච උපාදානස්කන්ධයට මේවයි ඇතුළුවීමක් වෙන්නේ නැහැ. මේ නිසා මට චේතනාවන් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා මට මේ කර්මයන් රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මට මේ භවයක් නැහැ. භවයක් නැත්නම් මට ජාතියක් නැහැ. ජාතියක් නැත්නම් මේ රූපස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. එතකොට දැන් මේක තේරෙනවා නම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ සම්බන්ධයෙන් මේක තේරෙනවා නම් මේ පුද්ගලයාට ඒ අනිත්‍ය කියන එකේ යමාකාරයට ඒ වැටහිම කියන එක තියෙනවා. එතකොට මෙතන පේනවා මේ හේතුප්‍රත්‍යයෙන් තමයි ඇති වෙන්නේ. හේතුප්‍රත්‍ය නැති වෙනකොට මේක නැති වෙනවා කියලා. ඒ පුද්ගලයා විසින් ඒ අවස්ථාවේදී මේවා එකතු කර ගැනීමෙන් තමයි මේ විදිහට මේ ඇතිවීම කියන එක තියෙන්නේ. එතකොට විඳීම කියන එකත් ඔක්කොම තියෙන්නේ ඒ විදිහට. එතකොට කර්මයෝ කියන ඒවා ඒ පුද්ගලයා විසින් ඒ අවස්ථාවේදී සකස් කරගත්තා. එතකොට මේ ප්‍රශ්නය තේරෙනවා නම්, අනිත්‍ය කියන එක තේරෙනවා නම්, ඒ පුද්ගලයා කල්පනා කරනවා යමක් අනිත්‍ය නම් ඒක දුක හෝ සුඛ හෝ වෙනවද කියලා තථාගතයන් වහන්සේ අහනවා. එතකොට වික්ෂුණ වහන්සේලා පෙන්නනවා මේ අනිත්‍ය වෙච්ච දේ ගත්තාම දුකයි කියලා. දැන් අපි ගත්තොත් අර අපි අවුරුදු 16 කාන්තාවක් ගැන කතා කළා. එතකොට අර මුලින් ලස්සනක් තිබුණා. වයසට ගිහිල්ලා අවුරුදු 80ක් විතර වෙනකොට මේ රැලි වැටිලා, දත් වැටිලා, කොන්ද නැමිලා, කුදු ගහගෙන යන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ඇඳට වැටිලා, ඇඟේ මුත්‍රා අසූචි සහිතව මේ ජීවත් වෙලා, ඊට පස්සේ අර මරණයටපත් වෙලා, ඉතින් අන්තිමට අර කුඩු වෙනකම් තථාගතයන් වහන්සේ ඒ දේගෙන. එතකොට මේ දේ දකිනවා නම් මේකේ දුක්ඛිතභාවය කෙනෙක් දකිනවා. එතකොට යම් කිසි රූපයක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාම ස්වභාවය වෙනවා නම් ඒක මගේ කියලා, මම වෙන්නේ කියලා, තමයි කියලා එහෙම ගන්න වටිනවද කියලා තථාගතයන් වහන්සේ අහනවා. දක්නට නිසි වේද මේක මේ විදිහට ගන්න වටිනවද? ඉංග්‍රීසියෙන් කියනවා is be fitting to regard this as mine කියලා. මේ විදිහට ගන්න වටිනවද කියලා. පහන්ස තෙල නොවේමයි මේ විදිහට ගන්න වටින්නේ නැහැ. මහණනි කුමක් ඇසිතයිද? එතකොට මේ විදිහට වේදනා සංඥා සංස්කාර විඥාණය මේ විදිහට නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද කියලා තථාගතයන් වහන්සේ අහනවා. ඉතින් මේක අපි මේ පොතවල ලියලා තියෙන තිත්තිත් දාලා, නමුත් මේක අපි භාවනා කරනකොට එහෙම පුද්ගලෙ මේක එකින් එකට මේවා බලන්න ඕනේ. මේ රූපය ගැන මේ විදියයි, වේදනාව සංඥාව සංස්කාරය එකින් එකට අතහරින්නේ නැතුව මේක මෙහෙමනම් මේක වගේම තමයි අනිකයි කියලා නිකම්ම හිතන්න එපා. මොකද ඒක හරි වැදගත්. ඒ රූපය ගැන බලලා ඒ වේදනාව ගැන බලන්නත් ඕනිමයි. එතකොට වේදනාව ගැන බැලුවාම පළවෙනි දවසේ බැලුණා, දෙවෙනි දවසේ හරි වේදනාව ගැන බලන්න ඕනි. එතකන් මේ යම්කිසි අදහස් වලට එන්න එපා. මේකේ වැටහින ප්‍රමාණය වැටුණා රූපය සම්බන්ධයෙන්. වේදනාව ගැන තර විදිහටම බලන්න ඕනි. එතකොට තමයි නොදැක්ක දේවල් තමන් දකින්න ගන්නවා මේක සම්බන්ධයෙන්. එතකොට දැන් මේ විදිහට මේ ඔක්කොම අනිත්‍යද කියලා තථාගතයන් වහන්සේ අහනවා. එතකොට වහන්ස අනිත්‍ය වේ. එතකොට යම්කිසි විඥානයක් මේ විදිහට අනිත්‍ය වෙනවා නම් ඒක දුක හරි සෝහෝ වෙනවද කියලා. වහන්සේ දුක් වේ. යලි යම් විඥානී කනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වභාවය වේ නම් ඒක මගේය, මම වෙමි, මේ තමා වෙමි කියලා ගන්න වටිනවද කියලා. වහන්ස එසේ නොවේ. එහි මහණෙනි, මෙහිලා අධ්‍යාත්මික වූද, බාහිර වූද, ඕලාරික, සූක්ෂ්ම, හීන, ප්‍රනීත, අතීත, අනාගත, වර්තමාන යම් කිසි රූපයක් ඇද්ද දුර වේවා, ළඟ වේවා, ඒ හැම රූපයක්ම මගේ නෙවෙයි, මම නොවේමි, තමා නොවේමි කියලා මම කල්පනා කරන්න කියලා කියනවා. ඒ වගේම මේ ප්‍රඥාවෙන් තමයි දැනගන්නට ඕන. වේදනාව සම්බන්ධයෙන් සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන් මේ විදිහට දකින්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මාන්නේ මෙසේ දක්නා සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ රූපේ කලකිරීම නිබ්බින්දති කියන එකයි කලකිරීම ඇති වෙනවා. මේ කලකිරීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ පුද්ගලයේ අර නිකන් මේ යම් කිසි දෙයක කලකිරීමක් කියන එක නෙමෙයි. මේ කලකිරීම ගත්තාම ඒ අපි හිතමු අපි එක පුටුවකට කලකිරීමක් තියෙනවායි කියලා, ඒ පුටුව කැඩිලා හරි මොකක් හරි කියලා. ඒ පුටුවට විතරක් කලකිරීමෙන් ඒක ඇති වෙ පළක් වෙන්නේ නැහැ. මොකද ඒ පුටුව විසිකලා දාලා වෙන පුටුවක් ගන්නවා. එතකොට ඒ පුටුවට ආපහු වැඩෙනවා. මේ ලෝකේ තියෙන හැම පුටුවකටම කලකිරෙනවා නම් අන්න ඒ විදිහට. එහෙම නැත්නම් දැන් මේ ශරීරය කෙනෙක් කබල් වේගන යනකොට කල්පනා කරනවා මේට වඩා මේ දැන් නම් මේක වැඩක් නැත් වෙන හොඳ එකක් තියෙනවා නම් කියලා වෙන එකක්. ඒ කියන්නේ තවත් භවයක අලුත් එකක් ප්‍රාර්ථනා කරනවා. එහෙම වැඩක් නැහැ. සෑම භවයකදීම මේ රූපේ මේ ආකාරයයි. කොයි තරම් ආකාරයට බැලුවත් කාගේ වුණත් රජු වංගේ වුණත් දෙවියන්ගේ වුණත් කාගේ වුණත් මේ රූපේ මේ ආකාරයයි කියලා මේ මුළු සම්පූර්ණයෙන් Tamanට හිතන්න පුළුවන්. උපාදානස්කන්ධේ යම් තාක්කල් ඇති වෙලා තියෙන දේවල් තියෙනවද ඒ තාක්කල් මේක Tamanට ඒ ජෙනරලයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ විදිහටයි කලකිරීම නැත්තම් ඔය සාමාන්‍යයෙන් කලකිරිච්ච පුද්ගලයන් මේ විදිහට තියෙනවා. ඉතින් ඔය දම්පලක් වෙලාවට ලංකාවේම නම් ගාක් වෙලාවට කලකිරීම ගැන කතා කරන්නේ මේ සසර කලකිරීමයි කියලා. ඔය පිරිමි ළමයේ ගෑල් ළමයේ කියලා ඒ පිරිමි ළමයා කවුරු හරි එක වෙනස්කමක් ඇති වුණාද ඔන්න ඉතින් කලකිරුණයි කියනවා. ඉතින් ඒක එහෙම දෙයක් නෙමෙයි ඒ කතා කරන්නේ. මීට වඩා ගාක් ගැඹුරුයි මේක. මේ කලකිරීම කියන්නේ මේ අනිත්‍යභාවය, දුක්ඛභාවය, අනත්තභාවය කියන එක දැකීමෙන් තමයි මේ කලකිරීම කියන එක තියෙන්නේ. එතකොට මෙහිම වේදනා සංඥා සංස්කාර විඥාණයන්ගේ සම්පූර්ණයෙන් කලකිරෙන බලන්න. රූපේ නම් ගාක්ම පහසේ කලකිරෙන්න. ඊළඟට ඔය වේදනාවන් සංඥා සංස්කාරයන්ගේ ලේසිද කියලා. ඒවයි අපි අල්ලගෙන ඉන්න ප්‍රමාණය අනුව පෙනේවි මනසෙන් කොයිතරම් දුරට අමාරුද කියලා. එතකොට මේ වේදනාව ඉක්මවන්න ඕනේ. ඒවයි කලකිරෙන ස්වභාවය හැම වේදනාවක්ම මේ විදිහට නැති වෙනවා කියලා තේරුම් අරගෙන ඒක ඉක්මවන්න සිද්ධ වෙනවා. එහෙම කරනවා නම් ඒ කලකිරීම හේතු කොටගෙන විරාගය ඇති වෙනවා. එතකොට විරාගයේ විරජ්ජති විරාගයේ මේ කිසිම රාගයක් පවත්න්නේ නැහැ. මට රූපයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. වේදනාවක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ විදිහට ඇති වෙනවා. විරාග වුණාම විමුක්ති වෙනවා. ඒ කියන්නේ අර විමුක්ති අපි දන්නවා තුනක් තියෙනවායි කියලා. ඒ විමුක්තියට ගමන් කරනවා. ඒ ධානයෙන්ගේ ධානයෙන්ට ගිහිල්ලා හත්වෙනි ධානයට ගියාට පස්සේ හත්වෙනි ධානයෙන් පස්සේ කෙනෙක් කල්පනා කරනවා මේක මේ යොනිමිදන් අත්තිනවා අත්තනවා අත්තේනවා අත්නිනවා කියලා අරගෙන ඒ தත්වයට ගිහිල්ලා මමයි මගේ නෙවෙයි කියන தත්වයට මනස ගෙනිහිල්ලා එතෙන්දී කෙනෙක් කල්පනා කරනවා නම් මේක දුකයි කියලා අන්න ඒක විමුක්තියකට යනවා. අපේ හිත චේතෝ විමුක්ති කියලා කියනවා. ඊළඟට ඒකෙන් අනිත්‍යයි කියලා ගත්තාම අනිමිත්ත චේතෝ විමුක්තියට යනවා. ඊළඟට ශුන්්‍යතා චේතෝ විමුක්තියට යනවා. මේකේ ගතියුත්තක් නැති කියන එක ඒ ශුන්්‍යතාවේ කල්පනා කිරීම. තව මේ වගේ ඒ විරාගය විමුක්ති වෙනවා. ඒ විමුක්ති වෙලා ඒකෙන් තමන්ගේ ඒ ඥානිය ඇති වෙනවා. මේ සම්පූර්ණ රහත් බවට පත් වෙනවා. මේ ජාතිෂය වුණාය මේකේ ආභව කලියුත්තක් නැති කියලා කලියුතු දේ කතං කරණීයං කලියුතු දේ කලාය කියලා තවත් භාවයක් ආත්ම භාවයක් නැති කියලා කෙනෙක් දැනගන්නවා. ඒක විමුක්තියෙන් පස්සේ තමයි මේ ඥානිය ඇති වෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ ධර්මය දේශනා කළාම මේ පොයේ දවසේ ඒ භික්ෂුන් වහන්සේලා ඉතින් මේ ඒක සතුටු වුණා. ඉතින් මේකේ මේ සඳහන් වෙලා තියෙනවා මේකේ මේ 60ක් පමණ වික්ෂුන් වහන්සේලා පහත් බවට පත් වුණායි කියලා. ඒතර සූත්‍ර දේශනාව මේකයි. ඉතින් හොඳට ධර්මය පැහැදිලි කරලා තියෙන සූත්‍ර දේශනාව. අපි දැන් ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ඒත් මේ මනෝ කතා කරන්නේ.
ඔව්.
ඒතර මුලදී අර පංච උපාදානස්කන්ධය කරේ නන්දි රාගය ඒ ඡන්ද උපාදානස්කන්ධය ගැන කතා කරනකොට අපිට තියෙන පංච උපාදානස්කරයේ තියෙන නදිරාගය කියලානේ කියන්නේ.
ඔව්.
එතකොට රහතුන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් තියෙනවා. හැබැයි පංච උපාදානස්කරයේ නදිරාගයක් නැහැ කියලා කිව්වොත්ින් හරිද?
රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නැහැ. පංචස්කන්ධයක් විතරයි තියෙන්නේ. පංචස්කන්ධය තියෙනවා. පංචස්කන්ධය කෙරෙහි රාගයක් නැති හින්දා උපාදානස්කන්ධයක් නැහැ. කොටිම කියනවනේ රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදයක් නැහැ. පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වීම රහතන් වහන්සේට නැහැ. පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ මේ අනිත් පුද්ගලයන්ට, රහත් නෝවායට. එතකොට වචන දෙකක් තියෙනවා. පංචස්කන්ධයේ ඇලීම තමයි අපිට ඒ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ.
එතකොට දැන් පංච උපාදානස්කන්ධයයි පංච උපාදාස්කර ස්කන්ධය කරෙහි ඇති නන්දි රාගයයි කියන්නේ දෙකක්ද?
පංචස්කන්ධය කෙරෙහි තමයි මෙතන තියෙන්නේ ඔය මේ 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 නන්දි රාගය ඇතිවීමෙන් තමයි පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ.
හරි හරි, එහෙම නැතු පංච උපාදානස්කරෙහි පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන නන්දි රාගය කියලා එක හරි නෑ නේද?
පංච උපාදානස්කන්ධය කෙරෙහි නන්දි රාගය සාමාන්‍ය පුද්ගලයන්ට තියෙනවා. මොකද මම ඒ කියන්නේ මම තණ්හාවක් ඇති කරගෙන තියෙනවා නම් යම් කිසි දෙයකට ඒක මගේ පංච උපාදානස්කන්ධයේ තියෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයේ මේ තියෙන කැලේ දැන් මේක අතීතය නිසානේ මේක උනේ. දැන් මගේ පංච උපාදානස්කන්ධය ඇති උනේ මගේ අතීත දේවල් නිසා මම අල්ලගත් ගැනීමෙන් උපාදානස්කන්ධය වුණා. ඒ කියන්නේ මේක ඇත්තම කියනවා නම් මේ ඇඩොප්ෂන් කියන එක තමයි හරි වචනේ උතන තියෙන්නේ. මේ අපි ඇඩොප්ට් කරගන්නවා මේක එක දේවල්. මොනවද අපි ඇඩොප්ට් කරගන්නේ? අපි මේක ඒ කියන්නේ අපි මේ දැන් ළමෙක් අපි ඇඩොප්ට් කරගන්නවා කියලා කියන්නේ මේක මේ හදා ගන්නවා කියලා. අන්න ඒ වගේ මොනවා අපි හදාගෙන තියෙන්නේ? අපි හදාගත්ත දේවල් තමයි මේ අසුබ වුණ දේ සුබ කියන සංඥාව අපි ඇඩොප්ට් කරගන්නවා. මේක එකක්. ඊළඟට ඒ සංඥාව ගත්තා. ඊළඟට මේ දෙවෙනි ආහාරයේදී සුඛ වෙච්ච දුක්ඛ වෙච්ච දේ සුඛ වශයෙන් අපි ඒ විපල්ලාසය ගන්නවා. එතකොට මේ විපල්ලාසය ගත්තාම එතකොට මේකත් අපි හදාගත්තා. ඇඩොප් කරගත්තා. අර ළමෙක් ඇඩොප් කරගත්තා වගේ මේක මම පිළි අරගෙන මේක අල්ලගත්තා. ඒ වගේම මේ චේතනාව සම්බන්ධයෙන් චේතනාහාරය ගත්තාම එතන තියෙනවා මේ අත්ත කියලා එකක් දෘෂ්ටියක්. ඒකත් මම ගත්තා. ඊළඟට විඥානාහාරය පැත්තෙන් ගත්තාම අනිත්‍ය වෙච්ච දේ නිට්ටයයි කියලා එකක් මම ඇති කරගත්තා. මේක මේ ධම්මස්ථිතියේ තියෙන එක කාරණයක් විතරයි මම කියන්නේ. ඕන වගේ කාරණා පහක් තියෙනවා. මේක ගත්තට පස්සේ තමයි මේ අපේ මේ උපාදානස්කන්ධය කියන එක ඇති වෙන්නේ. මේ උපාදානය කියන්නේ බලන්න මේ සංඥාවන් කියන්නේ විපල්ලාස හතර අපි ගැනීමෙන් තමයි මේ උපාදානය කියන එක අපි ඇති කරගන්නේ. ඒක ඇති කරගත්තට පස්සේ ඉතින් මේක තව අනිත් කරුණු පහකුත් එකතු වෙනවා. තෙන් හතරකුත් එකතු වෙනවා. ඒ අනුව තමයි අපි මේවා සකස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අතීතයේ මෙහෙම සකස් වෙච්ච දේ දැන් අතීතයේ මම ඕදී කරලා මට දැන් මේ වර්තමානයේ මේ විදිහට එකක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඊයේ දවස තුල යම් කිසි රසාහාරයක් කාලා ඒ රසාහාරය සම්බන්ධයෙන් මම උපාදානයක් ඇති කරගෙන තිබුණා. ඒ උපාදානය සහිතව ඉන්න මම දැන් කෙනෙක් ඇවිල්ලා අර කෑම ගැන කතා කරනවද ඒ කෑම ගැන මට දෙනවද මම ඒක සම්බන්ධයෙන් ආපහු ඒක පවත් කරනවා. එතකොට දැන් මම උපාදාන ස්කන්ධයේ මගේ නන්දි රාගයේ මට ඒ අවස්ථාවේදී තියෙනවා. රහතන් වහන්සේ ගන්නකොට මේක වෙනස්. රහතන් වහන්සේට මෙහෙම එකක් නැහැ. ඒක ඒගොල්ලෝ අයින් කරා.
හරි, දැන් මෙහෙම කිව්වින් බැරි නේ. දැන් මට අයිස්ක්‍රීම් කන්න මට ආසාවක් තියෙනවා. හැබැයි මට ඒක උපාදානය වෙලා නැහැ කියලා කියන්න බෑ.
බෑ. ඒක උපාදානය වෙලා ඉවරයි. අයිස්ක්‍රීම් කියලා කියනකොට අයිස්ක්‍රීම් එකත් එක්ක සම්බන්ධයෙන් අර අල්ලගත් අර නාම රූප කොටස තියෙනවානේ. ඒ චේතනාවන් තියෙනවානේ. අයිස්ක්‍රීම් කියන එකට මම කන්න කැමති කියන එක තමන්ගේ ඒ සිතේ ඇති වෙලා තියෙනවා මේක සම්බන්ධයෙන්. එතකොට ඒක මගේ පංච උපාදානස්කන්ධයේ තියෙනවාමයි. ඒ තියෙන එකට මම තවත් ඒක පහ කරන්නේ නැතුව මම මේක තවත් ඒක ඉදිරියට ගෙනියනවා.
තේරුණාද? ඒකද අර තමයි ඒ නන්දි රාගයයි මේ දෙක තේරුණා කොහොමද? තේරුණා.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
නැලි සතිස්සතා කරන්නේ.
ඔව් සතිස්.
දැන් අපි භාවනාවේ ඉඳලා ඉන්න වෙලාවෙ මේ ඉලත සමන්ත සමාධිය ආරම්භ කරගන්න විපස්සනාවේ ඉඳලා ඉන්නකොට සමන්ත තේරෙන තමයි මොනවත් උපාදාන කරගන්නේ නැහැ ඒ අවස්ථාවේදී. ඒ කරන වෙලාවේදී මොකක්වත් නැහැ. විකාන්න හැමදේම නිකන් ගලන වගේ තියෙන නමුත් මොකක්වත් අල්ලගන්නේ නැහැ. අල්ලගන්නේ නැතුව ඕන යන. නමුත් ඒක තාවකාලික දෙයක්. මොකද අපි උපාදානයේ තාවකාලිකව නැති කර අවිජ්ජාව තාම තියෙන හින්දා ඒක තාවකාලික. එහෙම වෙන්න පුළුවන්.
ඔව්, ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේක හරියට මේ අපි හිතමු මේ පඩි ටිකක් නැගගෙන යනවා කියලා. මට පඩි 10ක් තියෙනවා. මම බොහොම වේගෙන් මේ පඩි ටික නැගගෙන මම යනවා. ඒ එක පඩියකවත් මම ඉන්නේ නැහැ. එක පඩියක්වත් මට ඕනේ නැහැ. මොකද මගේ අරමුණ වෙනස්. එතකොට මම නිවන සඳහා මම මේ බොහොම වේගෙන් මේ විදිහට මේ පඩි ටික නැගගෙන නැගගෙන යනවා. එතකොට මේ මෙහෙම ගියාට මට උතන පඩියට උඩට ගිහිල්ලා ඒ උඩ පඩිය ඉන්න බැරි වෙනවා. මට දිගටම ඕක ඉන්න බැරි වෙනවා. මං ආපහු පඩි ටික බහගෙන අනිත් පැත්තට එනවා. අන්න ඒ වගේ අර භාවනා කරනකොට එක සංඥාවක් නිරුද්ධ වෙනවා. තව සංඥාවක් ඇති වෙනවා. එතකොට ඒ සංඥාවේදී එක එක දේවල් අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනවා. ඒ අයින් කරගෙන ගිහිල්ලා අර විමුක්ති සහිත ස්වභාවයෙන් කෙනෙකුට දිගට ඉන්නවා නම් අන්න එහෙම ඉඳීමෙන් තමයි අර ප්‍රඥාව ඇති වෙලා මේක නැති වෙන්නේ. එහෙම නැත්තම් අර తాවකාලිකව තමයි අපි එතෙන්දී යන්නේ. හැබැයි මෙතෙන්දී ප්‍රඥාවන් ඇති වුණොත් යම් යම් ප්‍රඥාවන් ඇති වුණොත් අන්න අර தත්ත්වයේ ඉන්න පුළුවන්කම ඇති වෙනවා. බොහෝ කාලයක් ඉන්න පුළුවන්කම ඇති වෙනවා. අන්න ඒ විදිහට තමයි ඒක වෙනස තියෙන්නේ. නැත්තම් අපි ඒ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අපි ධානයට යනකොට ඒ නිර්වාණය කියන එක අපි ටච් කරනවා. නිවන කියන එක මේ අල්ලන බලනවා වගේ දෙයක් මේ ධානයට යනවා කියන එක. මොකද කාමයෙන් අයින් වෙලා මෙතන යන්නේ යන අර පැත්තට ලං වෙනවා. ඒ ලං වීමෙන්ම කියවෙන්නේ නැහැ. මොකද අපි මේ නිවනට ගියාය කියලා. මොකද එතෙන්ට ගියාට ඒ පුද්ගලයා ඒ යන ස්ටෙප් එකේදී යම් ආකාරයකට අල්ලගෙන ඉන්න පුළුවන්. අපි හිත හරි සියුම් කියලා කියන්නේ. දැන් බලන්න ධානයෙන් ධානයට යනකොට කෙනෙකුට පේනවා මේ අරකට වඩා මේක හොඳයි. දැන් මම ඉස්සෙල්ලා වඩා බොහොම හොඳයි. බොහොම හොඳයි කියනකොට මම එතකොට එහෙනම් අන්තිමට ගිහිල්ලත් මම මේක මෙතන අතන හොඳයි කියලා තින්නවනේ. මේකත් හොඳයි කියලා. ඒ කියන්නේ මේ රිටින් මම හොඳට උඩට ගිහිල්ලා දැන් මෙතන හොඳයි කියලා ඉන්නවනේ. දැන් බලන්න හත්වෙනි ධානයට යන පුද්ගලයා මේ අනිත්‍ය කෝම අයින් කළා. රූපයත් අයින් කරා. ආකාශ ධාතුවත් අයින් කරා. ආපෝතේජෝ ආවි පටවි අයින් කරා. ආකාශ ධාතුවත් අයින් කරා. විඥාන ධාතුවත් අයින් කරා. ඊට පස්සේ මොකක්වත් නැtei කියලා එයා කියනවා හත්වෙනි ධානයේදී. ශුන්‍යයි කියලා. මොකක්වත් නැtei කියන සංඥාව එයා පවත්නවා. එයා ඒකට කැමති වෙලා ඉන්නවා නම් ඉතින්දී එයා දන්නේ නැහැ එයා සමහර වෙලට ඒක කැමති වෙලා ඉන්නවායි කියලා. හැබැයි නැtei කියලා තමයි එයා ඉන්නේ. නමුත් මේක සකස් කළාය කියන එක කෙනෙකුට අවබෝධ වෙනවා නම් පමණයි අන්න එයා අර ඥාණයට යන්නේ. මේක සකස් කළාය කියන එක මේක සමුදයත් අස්තංගමයක් දැකීමෙන් විතරයි මේක වෙන්නේ. අර අතෙන්ට ගියාට අල්ල නොගනින්නවා අයයි තමාට සිදුනා තේරුණාට ඇත්තම කියනවා නම් මේකේ අර ඔයා කිව්වා වගේම අවිද්‍යාව තියෙන නිසා එයා දන්නේ නැහැ මේ සමුදය අස්තංගමේ කියන්නේ. සමුදය අස්තංගමේ දන්නවා නම් අන්න ඒක නිසා අර ඒදී ප්‍රඥාවෙන් ඒක නැති වෙලා යනවා. ඒකට අර తాවකාලික තමයි මුලින් තියෙන්නේ. හැබැයි අතෙන්ට යන්නේක බොහොම හොඳයි. ඒ තැනට අල්ලගෙන නොගෙන ඉන්න තත්ත්වේ මනස අල්ලගෙන ඉන්නේ බොහොම හොඳයි. ඒ අවස්ථාවට ගිහිල්ලා කෙනෙකුට සමුදයස්තංගමේ බලන්න පුළුවන් නම් අන්න එතෙන්දී ගොඩාක් දේවල් දකින්න ගන්නවා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. පතගතෙන් වාසේ මේක දේශනා කළා. මේ විදිහට සමාධිය වැඩුවාම තමන් කලින් දැකලා නැති පෙනිට්‍රේට් නොකරපු තණ්හාවන් තමන් දකින්න ගන්නවා. ඒ දේවල් දැකීමෙන් තමයි මේ පුද්ගලයාට ඒක අයින් කරන්න පුළුවන් වෙන්නේ. මේක රෝගය තියෙනවායි කියලා දන්නේ නැහැ. රෝගය තියෙනවා හැබැයි. ඉතින් අර සමුදයස්තංගමේ හැම වෙලාවෙම හරීම වැදගත් වෙන ධර්මයක් ඇතින්. පොඩ්ඩක් ඉන්න සතිස්ගේ ප්‍රශ්නේ ඉවරුනහම අහමු.
ලලිත් මේ දැන් ඔහොම ඒක එම් වෙනකොට ඒ භාවනාවේ ඉඳගෙන වෙනකොට අර වගේ හිත එනවා දැන් හොඳ මේව පැත්තකට හැබැයි අල්ල ගැනෙනව දන්නේම නැතුව අල්ල ගැනෙනව ඉතින් එළියට ආවට පස්සේ ටිකක් වෙල ගියාම Tamanthama තේරෙන කාම ආශ්‍රයයන් තිනවා කියලා. එතකොට ඒක තමයි එතකොට තමයි තේරෙන්නේ මේ තව උඹක් වැඩ තිනවා කියලා කරන්නේ.
ආ ඒක කරන්න තියෙන්නේ අතෙන්ට ගිහිල්ලා ඒ අල්ලගන්නේ නැති කියලා හිතන්න එපා. නිතරම හිතන්ද මම අල්ලගන්න මිනිස්සේ නිසා තමයි මට මේ දුක්ඛය ඇති වෙලා තියෙන්නේ. මේ අද මං විඳින දුක්ඛය ඇති වෙලා තියෙන්නේ මම අතීතයේ අල්ලගෙන ඉඳලා. එතකොට දැනුත් මම අල්ලගෙන හිටියොත් අනාගතයේත් මට මේ විදිහම දුක්ඛයක් වෙනවා. එතකොට මෙතන මේ අල්ලගන්නේ නැති කියලා හිතන්න එපා. මට තාම දුක්ඛය වැටහිලා නැහැ සම්පූර්ණේ. දුක්ඛය වැටහිලා නැති කියලා කියන්නේ මම මේ කොහේ හරි මේක ඒ කියන්නේ දුක්ඛය වැටහිලා නැත්තම් මට සුඛය කියන එක නැති වෙන්නේ. සුඛ කියන මේ චිත්ත විපල්ලාසය මට තියෙන මේ අවස්ථාවේ. ඒක සුඛ කියන්නේ චිත්ත විපල්ලාසය මට තියෙනවා නම් ඒ නිසා වෙන දෘෂ්ටියුත් මට තියෙනවා. මෙහෙම තියෙනවයි කියලා දැනගෙන අර නැවතත් අතින්දී අර සමාධිය ඉඳගෙන මාර්ග හොයන්න. මොකද්ද හොයන්නේ? හොයන ක්‍රමය තමයි තථාගතයන් වහන්සේ කිව්වේ සමුදයත් අස්තංගමයක් බලන්නේ කියලා. ඒ සමාධිය හොඳට වැඩුණාම තමයි සමුදයස්තංගමේ බලන්න ඕනේ. හුඟ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සමාධිය හොඳට වැඩුණාට පස්සේ එතෙන්ට වෙලා ඉන්න කැමති. අල්ලගන්නේ නැතේ කියලා හරි හිතාගෙන හරි එහෙමයි මනසේ තියෙනවා හැම ස්වභාවයක්. මොකද මේක කල්පනා කරන්න ගත්තහම මට මේ දේවල් ඇති වෙනවායි කියලා හිතෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී විපස්සනාව භාවිතා කරන්න කැමති වෙන්නේ නැහැ. ඒකින්ද ඔය ආනාපාන සති භාවනාව කරන අයට බොඩ දෙනුට තියෙන ප්‍රශ්නයක් තමයි ආනාපාන සතියෙන් ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ හිතන්නේ නැහැ. විදර්ශනාවේ හිතන්නේ නැහැ. ඒ කියන්නේ ආනාපාන සතියේ තියෙන හවසානෙට තියෙන කොටස් හතර අනිච්චානුපස්සී අස්සසිස්සාමිත සික්කති විරාගාන ඒ විරාගානුපස්සී නිරෝධානුපස්සී මේ කොටස භාවනාවට ගන්නෙ නෑ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. අර කොහොම හිතට ගෙනියනවා උඩට සමාධියට ගිහිල්ලා ඔයේ ඉන්නවා. ඊටු ටික කරන්න කැමති නෑ. ඔන්න මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින්දි කරනවා නම් ඉතින් මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. තෙරුවන් සරණයි.
හරි මේ මට දැන් මේ අන්තිමට කියපු ටික අර ආනාපාන සතියෙන් ගිහිල්ලා අර අන්තිම හතර කරන්නේ නැහැ කියපු එක මට ඒක පාළියෙන් කිව්වම තේරෙන්නේ සමා වෙන්න මේ මොකද ඒ කිව්වේ කියලා ඒක චුට්ටක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද?
ඔව්. එතෙන්දී අපි කල්පනා කරනවා ආනාපාන සති භාවනාව කොටස් 16ක් තියෙනෝනේ. පළවෙනියෙන්ම අපි හුස්ම ගන්න පිටකරන එක ඒ ගත්තාම ඒ කය සම්බන්ධයෙන් කරන එක. ඊට පස්සේ මේක සංසිඳීම ඇති වෙලා වුණ අපි වේදනානුපස්සනාවට යනවා. අර ප්‍රීතිපටි සංවේදී කියන්නේ ප්‍රීතිය සහිතව හුස්ම ගන්නවා. ප්‍රීතිය සහිතව හුස්ම පිට කරනවා. ඒ කොටස යනවා. එතකොට ඒක තමයි වේදනානුපස්සනාවේ කොටස. ඊට පස්සේ මේ වේදනාවේ නිමල ගිහිල්ලා ඉතින් අපි යනවා ධානයන්ට. ඒ කියන්නේ තුන්වෙනි ධානය, දෙවෙනි ධානය වල ප්‍රීතිය වල තුන්වෙනි ධානයට යනවා. ඒ තුන්වෙනි ධානයේදී ඉතින් ඒ චිත්ත සංස්කාර දැනගෙන ඉතින් ඒ හුස්ම ගැනීම පිට කිරීම ওই විදිහට කරගෙන ගිහිල්ලා ඒ මනස නිදහස් කරගන්නවා. ඉතින් මේ වාගේ විමුක්ති සහිත ස්වභාවයට සිත යනවා. ඒතර එහෙම ගිහිල්ලා මේ හුස්ම ගැනීම පිට කිරීම කරගෙන යනවා. ඊට පස්සේ හතරවෙනි කොටසට තමයි ওই අනිත්‍ය දැකීම. අනිත්‍ය කියන එක අපි දකින මේ රූපස්කන්ධයේ අනිත්‍ය දැකීම හුස්ම ගැනීම පිට කිරීම කියන එක සිද්ධ වෙන්න ඕනේ. වේදනාස්කන්ධයේ අනිත්‍ය දැකීමෙන් මුස්ම ගැනීම පිටගිරීම සිද්ධ වෙන්න ඕනේ. මත මේ සඳහා එයාට උදව් උපකාර වෙන ධර්මයක් මෙයා මුලදීම දැක්කා. මුස්ම ගන්නකොට පිට කරනකොට එයා මුලින්ම දැනගන්නවා මේ රූපස්කන්ධය මුලින්ම හයියෙන් මුස්ම ඇද්දා පිට කරා. දැන් මේක සියුම් වෙලා ගිහිල්ලා හතරෙන් ධ්‍යානට යනකොට මේ මුස්ම නතර වෙන තත්ත්වයක් නේද? ඒකට රූපස්කන්ධයේ රූපකායයේ කියන එකේ අර නැති බව කියන එක ඇති බව කියන එක එයාට ඒ අවස්ථාවේදී පේනවා. මේ කරුණු කාරණා ඇතුවම තමයි මේක ඇතිවීම නැතිවීම කියන එක එක පැත්තක. ඊළඟට වේදනාව පැත්තෙන් එයාට පේනවා මට මුලින් මුකුත් ප්‍රීතියක් තිබුණේ නැහැ. මේ කාය අනුපස්සනාව කරගෙන යනකොට මට ඔන්න මේ ප්‍රීතියක් ඇති වෙලා මම ඔන්න වේදනාව අනුපස්සනාවට ආවා. දැන් මට ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය ඊට පස්සේ නැති වෙලා ගියා. එතකොට මුලින් නැති දේ පළව මේ භාවිතා කිරීම නිසා ඔන්න ප්‍රීතිය ඇති වුණා. ඊළඟට පේනවා මේ ප්‍රීතිය නැති වෙලා අර තුන්වෙනි ධානයෙන් එහෙම යනකොට ඒ සුඛේ සහිතව ඉන්නවා. දැන් ප්‍රීතිය පහළලා ගිහලා. එතකොට දැන් මේ වේදනාවත් මේ විදිහට වෙනස් වෙනවයි කියන එක එයා දකිනවා. ඒ වගේම ඒ නිසා ඇතිවෙනා වූ සංඥාවන්ගේ වෙනස් වීම නැතිවීමත් කියන එක ඒ පුද්ගලයාට පේනවා. එතකොට මේ නිසා සංඥාවන් වෙනස් වෙනවා නම් මේ සංස්කාරය කියන එක දෙකයි. ඒ සංඥාවෙන් තමයි අපිට චේතනාව වෙන්නේ. මේ චේතනාව නැති වුණාම මේ චේතනාවන් අපි මේ එකතු කිරීමක් තියෙනවා. මේක ඇවිල්ලා ඇකියුමুলেෂන් කියලා කියනවා. මේවා මේකින් එකට එකතු කිරීමෙන් තමයි අපිට මේ සංස්කාරයන් වෙන්නේ. එතකොට මේ සංස්කාර මේ විදිහට එකතු කිරීමක් කියන එක ඇති වෙන්න හේතු උනේ සංඥාව. ඒ සංඥාවට මුල් උනේ මොකද්ද? අර තිවිච්ච වේදනාව. ඉතින් මෙතෙන්දි තෘෂ්ණාව මේට ඉස්සලා පැහැදිලි කරන්න ඕනේ. තණ්හාව නිසායි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මොකද තණ්හාව කියලා කියන්නේ අර මම රූපයට කැමති. ඊළඟට වේදනාවට කැමති. මේ කැමැත්ත හේතු කොටගෙන තමයි මට මේ තණ්හාව නැති වෙන්නේ. ඒ නිසා තමයි මම මේ සංඥාවෙ මේව දැනගෙන ඒක නිසා චේතනාව. චේතනාවෙන් මට සංස්කාරය වෙනවා. ඒ සංස්කාරය වුණාට පස්සේ දැන් පේනවා මේ අරව වෙනස් වෙනකොට මේකත් වෙනස් වෙනවා. දැන් මගේ රූපය වෙනස් වෙනකොට මේක වෙනස් වෙනවා. වේදනාව වෙනස් වෙනකොට මට මේක වෙනස් වෙනවා. සංඥාව වෙනස් වෙනකොට මේ සංස්කාරය වෙනස් වෙනවා. එතකොට මේ විදිහට අපි සංස්කාරය ගැන හැඟීම දැනගන්න ඕනේ. මේ විදිහට මේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර මේ විදිහට වෙනස් වෙනවායි කියලා. දැන් මේ අවස්ථාවේදී පේනවා මේ කාය සංස්කාරය මුලින් තිබුණා. දැන් කාය සංස්කාරය සංසිඳිලා. චිත්ත සංස්කාරය තිබුණා. ඒකත් දැන් සංසිඳිලා. මගේ විතක්ක ਵਿਚාරයන් කිනියව නැහැ. මුලින් තිබුණා හුස්ම ගැනීම පිටකිරීම. ඒක තමයි මේ කාය සංස්කාර කියන්නේ. ඊළඟට වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර. අර දෙවෙනි ධානයේ මොනකොට විතක්ක ਵਿਚාරයන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟට තුන්වෙනි උට චිත්ත සංස්කාර තමයි මේ සංඥා ගත්තාම වේදනා සංඥා කියන එක චිත්ත සංස්කාර. දැන් පේනවා මේ වේදනාවන් ඉක්ම වෙලා යනකොට ඒකෙත් මේක නැති වෙලා යනවා. ඒක සංසිඳනකොට අපිට පේනවා මේක නැතිවීම කියන එක. ඒකට මේ විදිහට මේ ඇතිවීම නැතිවීම කියන එක ඒ පුද්ගලයා දකින්න ගන්නවා. ඒකට මේක තමයි මේ අනිත්‍ය කියන එක කරුණු කාරණා අනුව මේක දැනගන්නවා. ඒකට අනිත්‍ය සහිතව තමන් හුස්ම ගැනීම පිටකිරීම කියන එක සිදු වෙනවා. ඒකට මේ වෙලාවේදී තමන්ගේ මනස මේ විදිහට පිරිසුදුව පවත් වෙනවා. ඒකට අනිත්‍ය දෙනවා නම් ඊළඟට විරාගය ඇති වෙනවා. අනිත් මේ අනිත්‍ය නිසා ඉතින් මේ පේනවනේ මේ දුක්ඛතාව වෙනස් වීම දුක්ඛයේ හේතු කොටගෙන ඊට පස්සේ ඒ විරාගය ඇති වෙනස් වෙන දේවල් ගැන කෙනෙක් අල්ලගෙන ඉන්න ඕනේ නැtei කියන හැඟීම තියෙනවා. ඊළඟට ඒකේ නිරෝධය මේ මේ සම්පූර්ණයෙන් මේ නැතිවීම කියන. ඒතකොට දැන් මෙතනදී ධානයෙන් ඉහිවිලටම ගමන් කරලා ඉතින් ඒකේ නිරෝධය ආට පේනවා. ඉතින් අර කාය සංස්කාරයෙන් ඒකේ නිරෝධය පේනවා. ඊළඟට මේ වේදනාවන්ගේ වෙනස් වීම හේතු කොටගෙන එතන ඒක නැතිවිලා ගිහිල්ලා ඒකේ නිරෝධය පේනවා. මේ විදිහට මේ පුද්ගලයාගේ මේ ධානයෙන් නිගින් දිගටම ඒ ගමන් කළා යට පේනවා මේ විදිහට. එතකොට මේ විදිහට තමයි මේ සම්පූර්ණයෙන් පටිඤ්ඤස්සක් ගන්න පස්සේ කියන්නේ සම්පූර්ණයෙන්ම දුරින්ම දුරස් කරලා ඒ හුස්ම ගැනීම පිටකිරීම කියන එක පවත්වනවා. මේ විදිහට තමයි මේ දේශනා කරන්නේ ආනාපාන සති සූත්‍රයේ ධම්මානුපස්සනා කොටස. බොහෝ දෙනෙක් නොකරන කොටසක් තමයි ওই කොටස.
හරි, බොහොම පින් ડોક્ટર අනතුක තව පොඩි ප්‍රශ්නයක් එක ගැන. දැන් එතකොට ડોક્ટર අනතුක කිව්වනේ දැන් පමණක් කට්ටිය සමාධියට ආවට පස්සේ කැමති නැහැ විදර්ශනා වඩන්න, මොකද අරක මේ ගොඩක් සනීපයි සැහැල්ලුයි කියලා. දැන් මට හැමතිස්සෙම මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක හැටියට කොයි වෙලාවකවත් විදර්ශනාව නැතුව සමාධිය වැඩිලා නැහැ. හැමතිස්සම විදර්ශනාවත් එක්ක තමයි ඒක වැඩෙන්නේ. ඉතින් එතකොට අර වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන් කොයි අවස්ථාවකද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? මොහොපෙන්.
එහෙම අය ඉන්නවා. මට එහෙම අය හම්බ වෙලා තියෙනවා. අටවෙනි ධානයේ දක්වත් ගමන් කරනවා. මේ නමුත් ඒ සමුදයාස්තංගමයක් බලලා නෙමෙයි ආවිල්ලා තියෙන්නේ. හුස්ම ගැනම කල්පනා කිරීමෙන් තමයි එහෙම ගිහින් තියෙන්නේ. හුස්ම ගැනම කල්පනා කිරීමෙන් එයාගේ එක දර්ශනයක් ඇති වෙලා ඉතින් මේ දර්ශනයන් උඩ ඒ කියන්නේ ආලෝකයක් වගේ එකක් එක එක පාටක් ඕක පාට කැඩිලා ගිහින් අනේ වගේ වෙනස්කම් මේ විදිහට ඇතිවෙච්චා ඉන්නවා. ඉතින් එක එක ආකාරයට මේ පුද්ගලයන්ට යනවා. ඉතින් ඒ කියන්නේ මේ පුද්ගලයන් මේ විදර්ශනාව භාවිතා කළා ඔය ආනාපාන සතියේ සමාධිය ලබා ගත්තායි නෙමෙයි. ඒගොල්ලෝ ආනාපාන සතියේ හුස්ම ගැනීම පිටගිරීම ගැන පමණක් මෙනෙහි කරීමෙන් ඉතින් පරණ පුරුදු ඇති ඒ අනුව ගිහිල්ලා ඒ தත්වයට ගිහිල්ලා එයා එතන ඉන්නවා එච්චරයි. එතනින් පස්සේ මොකක්වත් ඇත්තේ නැති කියලා කෙනෙක් විදර්ශනාව සහිතව සමාධිය ඇති කරගත්තා නම් එයාගේ විදර්ශනාව තමයි මූල වෙලා තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට අර මූලික වූ දේ නැවත නැවතත් එනවා. ඒ නැවත නැවතත් ඒක එමින් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒ නිවන සඳහා ගමන් කරන්න.
හරි, බොහොම පිං. මොකද මම දැන් භාවනා කරනකොට ආනාපාන සතියට කියලා එහෙම හුස්ම දැනීමක් එතන එන්නෙම නැහැ. එකපාරට මැස්සකවම සමාධියෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් ඒකයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. බොහොම පිං. තෙරුවන් සරණයි.
තව කාර ප්‍රශ්නයක් තියෙනවද?
තෙරුවන් සරණයි ડોક્ટર ලාලි. මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නද?
ඔව් අහන්න.
මම මගේ සිත භාවනා කෙනෙකුට උපේක්ෂාවට නම් වෙලා උපේක්ෂා අවස්ථාවේදී මං බැලුවා මේ අරමුණු කොහොමද එන්නේ කියන එක. අරමුණු එනේන අරමුණ දිහා බලාගෙන හිටියා. ඒ කියන්නේ මේ කිසිම මේකක් නැතුව බලාගෙන ඉන්නකොට එකපාරටම මේ ආව අදහසක් මේ ඇත්තටම මේ අවබෝධයක් වගේ මේ ස්පර්ශය නිසා නේද මේක මේ ඇති වෙන්නේ කියන එක. ස්පර්ශය නිසා ඇති වෙලා ඊට පස්සේ මට ඊළඟට ආව මේ ඒ ස්පර්ශය නිසා මේ ඇති වෙනව නේද මේ සංඥාව. මේ සංඥාව ඇති වෙන්නේ ස්පර්ශය නේද කියලා. ඊට පස්සේ ඇති වුණා මේ ඒක ගැන හිතන සිතුවිල්ල නේද මේ කරදරය කියන්නේ ඉකට ගෙනියන්න වෙන්නේ කියන එක. ඊට පස්සේ ඒකම ඇති වුණා මෙතන මේ ඇතිවීම කොයි නැතිවීම කොයි නේද තියෙන්නේ කියන මේ නිකන් දැන් කීමට කියන විදිහට නෙමෙයි අවබෝධයක් ආවා. ඉතින්දී නිකන් මේ මිකරි ශූන්‍යයි වගේ. දැන් ශූන්‍යය කියන්නේ ඇත්තටම මේ පංච උපාදානස්කන්ධයේ ශුන්‍ය බවක් වගේ දැක්කේ. ඒ අවස්ථාවේදී මට හිතුණා මේක නේද මේ සංසාරයේ දිගටම ගෙනියන්නේ, මේක නේද පටිච්ච සමුප්පාදයට සම්බන්ධ වෙන්නේ, මේක නේද මේ දුක කියන එක ඇති කරන්න කියන විදිහේ අදහස මට ඉවලි ඇති වුණා මේ අද උදේ භාවනා කරනකොට. ඉතින් ඒ ගැන මොනවද
කියන්න පුළුවන් වෙන්නේ කියලා දැනගන්න ආසයි. ඒක හොඳයි. ඉතින් එහෙම ඒක ඇති වෙන ඉතින් ඔක්කොම මේ ධර්මයේ හරිනේ. ඉතින් ස්පර්ශය නිසා තමයි අපිට සංඥාව ඇති වෙන්නේ. ස්පර්ශය නිසා තමයි අපිට වේදනාව ඇති වෙන්නේ. ඒ වේදනාව ගැන තමයි අපි සංඥාවෙන් දැනගන්නේ. එතකොට ඒ සංඥාව නිසා අපිට චේතනාව නැති වෙනවා. ඒ චේතනාව නිසා සංස්කාරයන් වෙනවා. ඒ සංස්කාරයන්ගෙන් තමයි සිතුවිලි ඇති වෙන්නේ. ඉතින් ඒක මේ විදිහට මේ ස්පර්ශය නිසා මට මහා කරදරයක් වෙනවායි කියන එක කෙනෙකුට පේනවා.
අර ශුන්‍යතාව එක එතන හරිද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒක මට ඇති වුණා මෙතන මේ යටිතලයේ තියෙන නිකන් ශුන්‍යතාව ගතියක් වගේ ඇති වුණා.
ඒක හරි, ඒක හරි, ඒක හැම වෙනවා. ඒක වෙන්න හේතුව තමයි දැන් අපි මෙච්චර කල් මේක මේ අල්ලගෙන ඉන්නේ මොකද? අපි මෙච්චර කලක් මේක අල්ලගෙන ඉන්නේ අපි මේකට හොඳ මතයක් දීලා තියෙනවා. මේ ඉනේන සිතුවිල්ලට අපි මතයක් දීලා තියෙනවා. මේක ඇවිල්ලා මේ මගේ කියලා එක පැත්තකින් මට උදව් උපකාර වෙන මට මගේ සිතුවිල්ලක් මට හොඳ දෙයක් කියලා. ඒ වගේම අපේ සිතේ තියෙනවා මේක නිත්‍යයි කියලා. මේ සිතුවිල්ල නිත්‍යයි මෙහෙමයි කියලා. දැන් මේ කෙනෙකුට මේක පේන්න ගත්තාම මේ ස්පර්ශය නිසා මේක ඇති වෙලා මේ විදිහට යන්නා වූ දෙයක් කියලා මෙහෙම දෙයක් නම් මට මේක මොකටද? අන්නේ හැඟීමක් එන්නේ. මේ වගේ වැඩක් නම් මේ මොකටද මේක හරියට නිකන් මේ පොඩි ළමෙක් ගිහලා අර මේ මූදු වෙරළක මේ වැලි වලින් හදනවා මේ සෑන්ඩ් කාසල් එක. මේක බලාගෙන ඉන්න දෙමව්පියෙක් බලාගෙන ඉන්න මොකද්ද මේ ළමයා කරන වැඩේ? ඉතින් අර ආදරයෙන් අරක දිහා බලාගෙන ඉන්නවනේ. ඒක වෙන කතාවක් කරලා මෙයා ගැන ආදරේ. අර සෑන්ඩ් කාසල් එක විතරක් දිහා බලනවා නම් නේද පේනවා මේක හදන ගම මේක ඕනේ ඊළඟට වතුරට කැඩිලා යනවා. ඉතින් මේකේ ඇති ඵලය මොකද්ද කියන එක හැඟීම තියෙනවා. අන්න ඒ වගේ මෙහෙම මේ ස්පර්ශය නිසාම ඇති වෙන මේ දෙයින් මේ කරදරකාරී සිතුවිල්ල කියන එක හරියට කරදරකාරී දෙයක්. මේ කරදරකාරී සිතුවිල්ලක් මේ විදිහට මම මොකටද ඇති කරගන්නේ කියන එක හැඟීම ආවහම අර ඒ හැඟීම උඩ මේක ඇති ඵලක් නැති කියන එක තේරෙනවා. එතකොට මේක මේ මගිය කියලා ගන්න වටින්නේ නැති කියන එක අපි අද සාකච්ඡා කරපු සූත්‍රයේම තේරුම තමයි තියෙන්නේ. මේක ගන්න වටින්නේ නැති කියන දේ ඇති වෙනවා. මේක දන්න වටින් නැති කියනකොට මොකද වෙන්නේ? ශුන්‍යතාවේ. ඒ කියන්නේ ඇහි අපි අභිනන්දනා නොකරන තාක්කල් අපේ දේ ශුන්‍යයි. කන, ශබ්දය, නාසය, දිව ශරීරය මේවා කොයි වෙලාවකවත් අභිනන්දති, අභිවදති, අජෝසායතිත්‍ති. මේක කරන්නේ නැති තාක්කල් ශුන්‍යයි. එතකොට දැන් මේ ඇහි තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. මේ විදිහ ප්‍රශ්නයක් විතරයි මට ඇති වෙන්නේ. මේ විදිහ ස්පර්ශයක් නම නැති වෙන්නේ, මේ ස්පර්ශයෙන් මට කරදරයක් නම නැති වෙන්නේ, මේක ඇර අභිනන්දනය කරන බව කියන එක නැති වෙලා යනවා. අභිනන්දනය කරන එක නැති වෙන්න නැති වෙන්න අර ශුන්‍යතාවයට යනවා. ඒතර අපි කොහිලාවක ශුන්‍යතාවයේ තියෙනවා කියන්නේ අපි අර ඒ ස්පර්ශයට එන අරමුණු කෙරෙහි අනබිනන්දති, අනබිවදති, අනෝජා අනෝජාස්තිත්‍ති කියලා කියන්නේ මේ අපි අල්ලගෙන ඉන්නේ නැතිකම කියන එක. ඒ තුන පවතින. ඒ තුන පවතින තාක්කල් ශුන්‍ය වෙනවා. ඒක පවතින්නේ නැති තාක්කල් මේ ශුන්‍යතාවයේ නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න අර සතිස්සහපු ප්‍රශ්නයක් ඉස්සෙල්ලා මෙහෙම ගිහිල්ලා ඉවරලා මේක අල්ලගෙන ඉන්නේ නැති කියලා ඉඳලා ඊට පස්සේ හැබැයි ඒකත් අල්ලගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. දැන් අර තමන්ට කරදර තීපු ලොකු දේවල් ටික දැන් නැහැ. හැබැයි දැන් මේ සියුම් තත්ත්වයේ තියෙන එක අල්ලගෙන ඉන්නවා කියන එක වෙන්න පුළුවන්. අන්න ඒක පොඩ්ඩක් කල්පනාවට ගන්න මෙන්න මේ தත්ත්වය මෙහෙම තියෙනවායි කියන එක. ඒ කියන්නේ මේක ගාම දුක්ඛය දැකලා දුක්ඛය හොඳට දැකපු බුද්ධලයාට තමයි අන්තිමට ඒකත් අල්ල නොගෙන ඉන්න පුරුදු වෙන්නේ. මොකද තථාගතයන් වහන්සේ කිව්ව தත්ත්වය මොකද ඔය හත්වෙනි ධානයට එහෙම ගියහම හරි සැපයි. බොහෝම කැමති වෙනවා තමන්ගේ මනස එතෙන්දී ඉන්න. ඉතින් ඒ කැමති தත්ත්වය උඩ දැන් ඉන්නවා. දැන් අර දැන් බලන්න මේ ලංකාවේ ඉන්න මිනිස්සු ඔය බොහොම දුප්පත් තත්ියේ ඉන්න කට්ටිය ඉන්නවා නේද? ඉතින් ඔය දුප්පත් තත්ියේ ඉන්න මිනිස්සුන් ඉතින් බොහොම අමාරුයි සල්ලි ටිකක් හොයාගෙන ජීවත් වෙලා හිටපු මිනිස්සයා. කාලයක් යනකොට අපි දු මහන්සි වෙලා සල්ලි ටිකක් හොයාගෙන යම් කිසි තත්යකට පත් වෙනවායි කියලා. ඒ තත්යකට පත් වුණාන් පස්සේ ඒ පුද්ගලයාට පේනවා මම ඉස්සෙල්ලා බොහෝම දුක්ඛින්ද දැන් මම නම් කිසි සපක් නෙදිනවා මට එච්චර අමාරුවක් නැහැ ආහාර ටික හොයාගන්න කියලා. ඉතින් ඒ තත්ත්වයටපත් උනායින් පස්සේ මේ මනුස්සයාට පේනවා අර අර රළු වෙච්ච දේවල් ටික දැන් නැහැ. හැබැයි දැන් මේ තියුන් තත්ත්වය අල්ලගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේ ධානයන්ගෙන් ධානයන්ට යනකොට ඔය ඉහෙලට ගියාට පස්සේ තමන් නොදෙනවත් තමන් මේක අල්ලගෙන ඉන්නවා. එහෙම නොවෙන්නේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ භාවනාවක් වඩනවා නම් අන්න ඒ හේතු කොටගෙන ඒක කොහෙවත් අල්ලන්නේ නැහැ. මොකද ඒ භාවනාවේ හැටියට ගත්තාම කොහෙවත් අල්ලගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒකයි තියෙන්නේ ඒ දුක්ඛය කියන එක මුලට එනවා නම් පටන් ගැනීමෙදි දුක්ඛය කියන එක ඥාණය තියෙනවා නම් අන්න එහෙමනම් මේ සංඥාව එනකොටත් අර මුල පටන් ගත්තේ දුක්ඛය කියන එක අන්න ඒකත් තියෙනවා. ඒක නිසා අර බලන්න ඒ අරමුණු බලනකොට අපි ග්‍රොස් ඒවායින් අයින් වෙනවා. හැබැයි සියුම් ඒවා පස්සේ අල්ල ගන්නවද නැද්ද කියන එක. අන්න ඒ විදිහට ඒ දැකීම හොඳයි. ඒක දිගටම පුරුදු කරගෙන යන්න. හැබැයි දුක්ඛය කියන එක මනසේ මුලින් තියාගන්න. මේක නිසා තමයි වැදගත් වෙන්නේ ඔය ඕනම භාවනාවක් කරන්න ඉස්සෙල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා එකපාරක් ගිහිල්ලා ඉන්න. එහෙම ගිහිල්ලා හිටියාම ඒකේ තියෙන දේ තමයි අර චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍යයේ ගුණය. අන්න ඒක නිසා ඔය කිසි එකක් අල්ලගෙන ඉන්නේ නැහැ අන්තිමට. තෙරුවන් සරණයි.
මේ සිදුවීම හොඳටම පැහැදිලි වුණා කියපු
දෙයක්. කාට හරි තව ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අර ආහාර ප්‍රශ්නය තමයි විඥාන ආහාරයේ හත්වෙනි එක මට ඒ වචනේ පොඩ්ඩක් කියනවද? මෝහ සංලේට පස්සේ තියෙන සංකාරූප
විඥානාහාරයෙන් නිසා විඥානාහාරයේ කතාවෙදි තියෙන්නේ අපි මේ අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාසය ඇති වෙනවා. ඒ ස්කන්ධයන් ආත්ම වශයෙන් දැකීමෙන් අත්වාද උපාදානේ ඒ කතාවනේ. ඒ විදිහට යන්නේ එකනේ.
උවර විඥානාහාරයෙන් එනවනේ මෝහ සල්ලේට පස්සේ අර ඩිටර්මිනේෂන් as a steady point for consciousness passing
on. ඔව් එතෙන්දී අපේ වෙන්නේ මොකද්ද? මේකට හේතු උනේ මොකද්ද? විඥාන මේ මෝහ සල්ලේ ඇති වුණාට පස්සේ අර සංස්කාරය විසින් තමයි විඥාණය හදන්නේ. එතකොට සංස්කාරය අල්ලගෙන එතන ඉන්නවා. සංස්කාරය අල්ලගෙන විඥාණය පවතිනවා. ඒක නිසා අපි මෝහයෙන් අගතියට යනවා. සංස්කාරය අල්ලගෙන විඥාණය හදන්නේ. දැන් නිතරම බලන්න ඔය ආහාර හතරේදී හදන එක්කිනා හරි ඒකේ පස්සේ ඵලයේ හරි තමයි අල්ලගෙන ඉන්නේ. කබලිකාර ආහාරයේදී ගත්තාම අසුභේ සුබයි කියලා විපල්ලාසයක් අපිට ඇති වෙනවනේ. එතකොට දැන් මේ මොහොම ගිහිල්ලා රාග සල්ලේ ඇති වුණාම මේකට හේතු උනේ මොකද්ද? රූපේ. කබලිකාර ආහාරය කියන්නේ රූපේ. එතකොට රූපය අල්ලගෙන විඥාණය පවතින. දෙවෙනි අවස්ථාවේදී සංඥාව මේ ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන අපිට ඇති වෙන වේදනාව. එතකොට ස්පර්ශ ආහාරයෙන් වේදනාව ඇති වුණාම අර විඥාණය වේදනාව අල්ලගෙන තමයි ඉන්නේ. එතෙන්දී අර පස්සේ ප්‍රතිඵලය තමයි ඉති අල්ලගෙන ඉන්නේ. ඊළඟට මේ වේදනාව අපි සංඥාවෙන් දැනගෙන ඒ සංඥාව හේතු වෙනවා චේතනාව ඇති වෙන්න. එතකොට මනෝ සංචේතන ආහාරයේදී මෙහෙම ගිහිල්ලා අර දෘෂ්ටි සල්ලේ ඇති වෙනකොට ඒ සල්ලේ ඇති වුණායින් පස්සේ අර චේතනාව හදන්න උදව්පකාර වෙච්ච සංඥාව අල්ලගෙන තමයි විඥාණය පවතින්නේ. ඊපස්සේ හතර දැන් මේ චේතනාව සංඥාවෙන් චේතනාව වෙලා චේතනාවෙන් අපි සංස්කාරයෙන් අපි රැස් කරනවානේ. ඒ සංස්කාරයේ විසිනේ විඥාණය හදන්නේ. ඒතර ඒ අවස්ථාවේදී විඥාණය හදන සංස්කාරය අල්ලගෙන තමයි විඥාණය පවතින්නේ ඒ සල්ලේ ඇති වුණාම.
එතකොට ලලිත් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ දැන් මේ ආහාර හතර බලනකොට රූප වේදනා සංඥා සංස්කාර හතරම විඥාණය අල්ලගෙන පවතිනවා කියන එක තමයි මේ ආහාර හතර දිගහැරිලා යනකොට එන්නේ.
හරියට හරි. ඒක තමයි විඥාන ස්ථಿತಿ ඥානිය කියන්නේ. ඕක කොහොම තියෙනවයි කියලා තීරුම් ගන්නවා නම් මේ භාවනා කරනකොට කෙනෙක් දකිනවා නම් ආ මේ වෙලාවේ මගේ මේ රූපය අල්ලගෙන විඥාණය ඉන්නේ කියලා වේදනාව අල්ලගෙන ඉන්නේ කියලා ඒ දන්නවනම් ඒක තමයි විඥාන ස්ථಿತಿ ඥානිය කියලා කියන්නේ. ඊළඟට ඒ වගේම තමයි මේ ධර්මයන්ගෙම මේක කොහොමද වෙන්නේ කියන එක දන්නවනම් ඔන්න ධම්ම ස්ථಿತಿ ඥානියට එනවා. මෙන්න මේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් ඒ කියපු එක ඒ කියන්නේ විඥානයේ අර මේ ඉංග්‍රීසියෙන් ඒ කියන්නේ ස්ටේෂන්ස් ඔෆ් විඥාන. රූපේ මේ ස්ටේෂන් එකක්, වේදනාවේ ස්ටේෂන් එකක්, සංඥාවේ ස්ටේෂන් එකක්, සංඛාරයේ ස්ටේෂන් එකක්. ඒක ගැන දෙකක් කිව්වේ.
ඔව් ඒක ඔව් ඒක ඇවිල්ලා මේ
හරිත් අපිට ඇහුන්නේ
නැහැ ආ කට් වුණා නේද
එහෙමයි
ඔව් අප පොඩ්ඩක් ඉන්න සතිස්ස අපි අරක පොඩ්ඩක් බලලා ඉමු එතකොට දැන් දැන් මනෝට ඇහුණද අර මේ මේ සංඥාවල්ගෙන ඉන්න ඒ කියන්නේ මේ සංස්කාරය අල්ලගෙන විඥානේ ඉන්නවා කියන එක ඇහුණද
ඔව් ඒක කියන ධම්මස්ති ඥානෙට වෙනකන් ඇහුණාලු
ඔව් ආ ධම්මස්ති ඥානෙ මම පැහැදිලි කරේ නෑ ධම්මස්ති ඥානෙ මම දිගට ගෙනිච්චේ නෑ ඒක ටිකක් ගැඹුරුයි ඒ කියන්නේ ඒකට මේ කරුණු 70 වැඩ කරන විදිය කෙනෙකුට පේන්න ඕනේ අපි නිකන් එකක් විතර කෙටියෙන් කියනවා නම් මම තනිය හැමෝටම ප්‍රයෝජනවත් වෙන නිසා අතීත අතීත අවස්ථාවේ පූර්ව කර්ම කරන කාලෙදී අපිට තියෙන මෝහය කියන එක. එතකොට දැන් අපි ওই කතා කරේ දැන් ওই දිගට ඇවිල්ලා කතා කරන්නේ මෝහය කියලා එකක් ආවයි කියලා විඥානාහාරයෙන් ගිහිල්ලා. ඒ මෝහය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව තමයි මේ පූර්වයේදී අපි මෙහෙම කරලා දැන් ඔන්න අපිට අවිද්‍යාපත්‍ය සංඛාර කියනකොට මෙන්න මේ මෝහය අවිද්‍යාව වෙලා තමයි අපිට මේ අවිද්‍යාවෙන් සංස්කාරයන් කරන්න යන්නේ. එතකොට මේක එක කාරණයක් වෙනවා. ඊළඟට මේ අපේ ආයුණ චේතනාවන් තියෙන ආයුණ සංස්කාරය කියලා කියනවා. ඒ කියන්නේ මේ අපේ එකතු කිරීම කියන එක තමයි සංස්කාරය වෙන්නේ. මොනවද අපි එකතු කරන්නේ? අපි මේ එකතු කරගන්න ඇකියුමুলেට් කරගන්න ඔය එක එක දේවල් ඒ චේතනාවන් වලින් අරගෙන අර සංඥාවෙන් චේතනාව වුණාම ඔන්න ඔය දේවල් අපි ඔන්න එකතු කරගන්නවා. මේක මගේ රූපය හොඳයි මගේ වේදනාව මගේ ඔය විදිහට මේකෙන් එකව අපි ඇකියුමুলেට් කරගන්නවා. එතකොට මේක එකක්. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි මේකේ ඇල්මක් තියෙනවා. මේ ඇල්ම තමයි තණ්හාව වෙන්නේ. මොනවද අපි ඇල්ම වෙන්නේ? දැන් ආහාර හතරේ බලන්න මොනවටද අපි ඇල්ම වෙලා තියෙන්නේ? මට සුබ වෙච්ච දේ අසුබ වෙච්ච දේවල් මේ මට සුබයි කියලා පේනවා නේද? එතකොට මේ මෙහෙම පේනකොටම මම මේ රූපය ඔන්න මං ඇල්මක් තියෙනවා. එතකොට රූපයේ ඇල්ම තමයි මගේ තණ්හාව වෙන්නේ. ස්පර්ශ ආහාරය වෙනකොට මට ඇති වෙනවා වේදනාව. ඒ වේදනාවට මට කැමැත්ත ඇති වෙනවා කියන්නේ ඒක තමයි මගේ තණ්හාව වෙන්නේ. ඊළඟට මේ සංඥාවෙන් මට චේතනාවන් ඇති වෙනවා. එතකොට දැන් මේ සංඥාව මම ඇල්මක් තියෙනවා. මොකද මට සුඛයි කියලා මම දැනගත්තා. සුඛ වූ සංඥාවක් මට තියෙනවා. එතකොට මම මේකට කැමති වෙනවා. එතකොට මේක නිසා මට තණ්හාව වෙනවා. ඒ වගේම මේ චේතනාව මම කැමති වෙනවා. දැන් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහම සම්බන්ධයෙන් මේ මගේ තණ්හාව මේ විදිහට කැමැත්ත අනුව ඒක පවතිනවා. දැන් බලන්න කබලිකාර ආහාරය නිසා ඒ කබලිකාර ආහාරේ මට ඇති වෙනවා දිට්ඨි විපල්ලාසයක් අසුභ වෙච්ච දේ සුභයි කියලා. ඒ අසුභ වෙච්ච දේ සුභයි කියලා ඇති වෙන මට සංඥාවක් තියෙනවද? මේ සංඥාව මම ඇඩොප්ට් කරගන්න. මේක මම දන්නේ හොඳ වචනයක් කියන්න නම් මේ දෘෂ්ටි ග්‍රහණය කියලා තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ පිටකෝපදේශයේ මේක තියෙන්නේ. මේ ඇඩොප්ෂන් කියන වචනේ නම් හොඳට යනවා ඒකට. අපි අර ළමයෙක් ඇඩොප් කරගන්නවා වගේ බලන්න අර සංඥාව මම ඇඩොප් කරගන්නවා. ඒ ග්‍රහණය කරගන්නවා මේ ඒක තමයි මගේ උපාදානය වෙන්නේ. එතකොට ඔතන කීයක් ඇඩොප් කරගන්නවද? මම කබලිකාර ආහාරේ ඒ රූපය කියන එක ගත්තාම ඒ රූපය නිසා මට අසුභ වෙච්ච රූපය මේ සුබයි කියන මම ඔන්න එකක් ඇඩොප් කරගත්තා ග්‍රහණය කරගත්තා. අනිත් අතට ගත්තාම අර දුක් වෙච්ච වේදනාවක් මට එන්නේ. හැබැයි මම මේක සුඛයි කියලා මට චිත්ත විපල්ලාසයක් තියෙනවා. මම මේකත් පිළිගත්තා. හොඳට මම මේක අරගෙන තියාගත්තා. ඊළඟට අර චේතනාව ආහාරය වෙනකොට ඔන්න මම තව එකක් ඇඩොප් කරගන්නවා. මොකද්ද? මගේ කියලා දෘෂ්ටියක්. ඔන්න මම හදාගත්ත එකක්. ඒක හදාගෙන මම තියාගෙන ඉන්නවා දැන් මේක. විඥාන ආහාරය වෙනකොට මම නිත්‍යයි කියලා මම එකක් ඇඩොප් කරගන්නවා. ඕක එකක්. ඊළඟට දැන් මේවා සිද්ධ වුණාම අපි දන්නවා ඒ දෙවෙනි ආහාරයේදී මෙහෙම අපිට එනවා කියලා භවය කියන එක. භව කියන එක ඇති වෙනවනේ මේ ස්පර්ශ ආහාරය හේතු කොටගෙන මේ පාර දිගේ ගමන් කරාම දැන් අපි දන්නවා අනාගත භවයේ දැඩිව අරගෙන ඒ සීලබ්බත උපාදානේ භව යෝගී හැම වෙනවා කියන. දැන් මෙන්න මේ භවය කියන එක එතන ඒ චේතනාව තියෙනවනේ මේ අවස්ථාවේදී මේක හේතු කොටගෙන මට චේතනාවක් තියෙනවා. මේ චේතනාව භවය බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ කරුණු පහයි මෙතන ටිකක් ගැඹුරුයි. මේක මම කියන්නේ නෑ ඔයගොල්ලන්ට දැම්ම කරන්නයි කියලා. නමුත් කැමති කෙනෙක් කරන්ද ඒ මේක තමයි මේ ධම්මස්ථිති ඥානෙ මේ කොටසක්. එතකොට ඒ අර විඥාන ස්ථිතිය තමයි අපි අර අල්ලගෙන ඉන්න විදිහේ විදිහට ආපු එක. මේ ධම්මස්ථිතිය මේ විදිහට මේක වෙනවයි කියලා මේකේ කොට මේ විදිහට දැනගන්න. ඉතින් මේක තව දිගට දිගට යනවා. මේ විදිහට මේ බලාගෙන ගියාම. එතකොට දැන් අපි මේ මුලින් බලන්න විඥාන ස්ථිතිය කියන එක අල්ලගන්න පුළුවන්ද කියන එක. මේ භාවනාවේ ওই විදිහට කරගෙන ගිහිල්ලා ඒක හරිය වැදගත්. හැබැයි ඒක ටිකක් විඥාන ස්ථಿತಿ කාලයක් හිටියොතින් තමයි මේ මම කියන ওই ධම්මා ස්ථිතිය කියන එකට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ පැහැදිලි කියලා දැන්.
ඔව් එහෙමයි පැහැදිලි.
දරුවන් සර්ණයි. සතිස්ගේ ප්‍රශ්නය ඒක මේ සාමාන්‍යයෙන් කියන්නේ මේ දැන් අපි විඥානේ අල්ලගෙන ඉන්නා එකේ රූප රාග විඥානත්‍ත්‍ಿತಿ කියලා කියනවා. මේ තිතිය කියන්නේ විඥානේ පවතිනවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් form as steadying point for consciousness passing on කියලා කියනවා. ඒකෝ ඒක තමයි මේ ස්ටඩි වෙලා තියෙන්නේ. මෙතනදී මේක අල්ලගෙන මේ විඥානේ පවතිනවා. විඥානේ ස්ථිතිය. විඥානේ කොහොමද පවතින්නේ? විඥානේ ඕනම වෙලාවක යමක් අල්ලගෙන ඉන්නේ. එක්ක රූපය අල්ලගෙන ඉන්නවා. එක්ක වේදනාව අල්ලගෙන ඉන්නවා. එක සංඥාව අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් සංස්කාරය අල්ලගෙන ඉන්නවා. ওই පහ අල්ල හතරෙන් එකක් අල්ලගෙන තමයි විඥානීය ඕන වෙලාවක ඉන්නේ. එතකොට දැන් හරියට මේක මංකේ මදුරගේ කතාව වගේ තමයි. එකක් අතහරින්නේ අනිත් එක අල්ලගෙන මදුරා. ඒ වගේ මේ විඥානීය මේ රූපේ හරි මොකක් හරි එකක් අතහරිනවා නම් අතහරින්නේ එකක් අල්ලගෙන. වේදනාව අල්ලගෙන රූපය අතහරිනවා. ඒ වගේ වෙනස් වෙවි යන්නේ වේදනාව අතහැරලා රූපය අල්ල ගන්නවා. ඉතින් හුඟක් වෙලාවට හුඟක් දෙනකොට වෙන්නේ මේ රූපය වේදනාව අල්ලගෙන තව හුඟක් වෙලාවට ඉන්නේ කියලා. ඉතින් ওই හුඟක් තිහෙල ධානයන්ට ගියාට පෙනේවි වේදනාවන් පහු කරගෙන ගිහිල්ලා දැන් මේ සංඥාවන් අල්ලගෙන තමන්ගේ මනස ඉන්නවා කියලා. මේ හරි සියුම් අල්ලගෙන ඉන්නවා කියලා තමන්ට නොතේරෙන තරමට මේක අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි අර කෙනෙකුට පේන්නේ නැත්තේ මේක ගැළවීමක් නැත්තේ. දැන් ඉතින් දැන් හරි කියලා දැන් මේ ආලාර කාලාම උද්දගාරම මේ අයටත් ඇති වෙච්ච ප්‍රශ්නේනේ. ඉතින් ඒ අය දන්නේ නැහැ මෙතන තමයි දැන් හරි කියලා හිතාගෙන හිටිය. එහෙම හිතාගෙන ඒ තත්ත්වෙන් ඉතින් අල්ලගෙන ඉන්නවයි කියලා නොදැන අල්ලගෙන ඉන්න තත්ත්වෙට යනවා. ඉතින් විඥානේ පවතින්නේ ඔන්න ඔය ආකාරයෙන්. ඒකයි මේ පැහැදිලි කරන්නේ. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
මේ මාලාර මේ පොඩි පොඩි මේ ඉල්ලීමක් කරන ડોක්ටර් අර ගිය සවනට සිසිලසකේ ගිය ඉරිදා මහා නිදාන සූත්‍රය කරන්නේ ડોක්ටර්.
ඔව්.
ඉතින් ඒක හරිම ලස්සනයි නමුත් මම කැමතියි ડોක්ටර් මේ ඒක කීප වාරයක් අහන්න. ඒක මොහොතට යන්න. මොකද මට එදා මුළු දවසම නිකන් අමුතුම ප්‍රීතියකින් මම ගත කරේ මුළු දවසම මේක අහලා. ඒක තේරුණා කියන එක නෙවෙයි ડોක්ටර්. නමුත් දශමයක් වගේ ඒක නිකන් අර කම්පෝඩි අවබෝධයක් ආව කියන එක කියන්නේ. ඉතින් ඒක නිසා ડોක්ටර් මට ආසයි ඒක කිහිප වාරයක්ම අහන්න. වෙබ්සයිට් එකේ ડોක්ටර් දාන්න පුළුවන්ද? එහෙම නැත්නම් රෙකෝඩ් කරලා නැත්නම් අපිට මේ එන සෙනසුරාද ඒක නැවත කරන්න පුළුවන්ද කියලා අහන්න ડોක්ටර්. තෙරුවන් සරණයි පිසිද්ද වෙච්චා.
මම රෙකෝඩ් කරේ නම් නැහැ. අනිත් අය සතුටු නම් ඉතින් අපිට ආපහු ඒක කරන්න පුළුවන්.
රෙකෝඩ්
කරපු එක නම් තියෙනවා අපි ළඟ. ඇත්තද? එහෙනම් ඉතින් ඒක පුළුවන් මේ එහෙමනම් ඒක අපි මංවන්නම් එහෙනම් වෙබ්සයිට් එකට දාන්න පුළුවන්. එක්ක ඕගොල්ලන් කොහොමද දන්නේ රෙකෝඩින් එක ලලිත් දින් හරි ඉල්ලගෙන ඒක
දාලා අපිට මට හම්බුණා රෙකෝඩින් එක. මම ඒක මාලට පාස් කරන්න.
හා හා හොඳයි. තව කෙනෙකුට එහෙම දාන්න ඕන නම් එහෙමනම් මටත් එවන්න. එහෙමනම් මමත් ඒක මේ ලින්ක් එකක් දාන්නම් ඒක වෙබ්සයිට් එකේ. හොඳයි. හොඳයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
නර්මාතේ ડોක්ටර් මාදෝ කතා කරන්නේ මේ පොඩි ප්‍රශ්නයක්. මේ මට මේ සමහර දාට මේ නර්මාතේ පංච නීවරණ වලින් භාවනාවට ගියාම හිත සමාධිය වෙනවා. සමහර දවසට මෛත්‍රී භාවනාවෙන් සමාධිය වෙනවා. දැන් අර ඒක දැන් මේ ඒ කියන්නේ මොන භාවනාවෙන් හිත සමාධිය වෙනවද කියන එක එදාට අර ඒක ඒ කියන්නේ මොන වගේ දේවල් පංච නීවරණ වලින් ගොඩක් වෙලාවට සිත සමාධිය වෙනවා. මේ මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් අනිත්‍ය ওই තුනෙන් තමයි පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යයි කියන භාවනාව වලින් සිත සමාධිය වෙනවා. හැබැයි එක එක දවසට එක එක විදිහට වෙන්නේ. මේක දැන් මට අර සමහර දවසට සමාධිය වෙන්නේම නැහැ. මේ ඒක කොහොමද දැන් අපි බලාගන්නේ මේ අර කොහොමද ඒක මේ මට තේරෙන විදිහට නම් මේක අර මගේ අර පොඩි ශ්‍රද්ධාවේ අඩුවක් හරි එහෙම නැත්නම් ඒ වගේ වෙලාවට නේද එහෙම වෙන්නේ කියලා පොඩ්ඩක් ඒක කොහොමද අපි බලාගන්නේ මේ දවසට මට මේක වැඩිපුර හොඳයි මේ අද මේ මේකේ අඩුවක් තියෙනවා කියලා එහෙම මේ එකක් තියෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? මට තේරෙන විදිහට ප්‍රඥාවෙන් අපිට කොමක් තියෙනවා, ඒ කියන්නේ වීර්ය අඩුකමක් එහෙම වගේ මට හිතෙනවා සමහරක් කියලා. ඒක හැබැයි හරියටම තේරුම් ගන්න අමාරුයි. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
හොඳයි. ඒක ආරම්භයේදී භාවනාවන් මුල කරන කෙනෙකුට නිතරම එකපාරට ධානයන්ට යන්නේ නැත්නම් ඒ පුද්ගලයා විසින් මේ පංච නීවරණයන් කියන ඒවා හැමදාම තියෙනවද කියලා බලන්න ඕනේ. අපි හිතමු අපි ආර්ය අෂ්ටාංගික මාර්ගේ හරි මෛත්‍රී හරි මොනවා හරි භාවනා කරනවා කියලා. ඒ භාවනාව කරන්න පටන් ගන්න. භාවනාව කරන්න පටන් අරගෙන භාවනාව වැඩෙන්නේ නැtei කියනකො තේරෙන අවස්ථාවේදී බලන්න මට මේ ධානයන්ට සමාධින්ට මම ඇති වෙන්නේ නැති හේතුව මගේ පංච නීවරණයන් කොහේ හරි තියෙනවා. එහෙමනම් මම මේ පංච නීවරණයන් මේ එකින් එක මම බලනවායි කියලා බලන්න. එතකොට මට කාමච්ඡන්දය තියෙනවද කියලා මේ මොහොතේදී කල්පනා කරලා බලන්න. කාමච්ඡන්දය තියෙනවද කියන එක බලපන්නා කරනකොට බලන්න මම අද දවස තුලදී හරි අද දවසට ඊයේ දවස තුලදී හරි ඒ යම් කාමී යම් ආකාරයකට යෙදීම නිසා මට මේ අද මේ විදිහේ මේ අලස බවක් හරි මොනවා හරි දෙයක්වත් ඇති වෙලා තියෙනවද කියලා ඒ විදිහට කල්පනා කරන්න. ඒතකොට මෙහෙම කල්පනා කරනකොට පෙනීවි යම් කිසි දෙයක් මේකේ තියෙනවයි කියන එක. මේක ඒ තේරුම් ගන්නවත් එක්කම ඒක පහවිලා ගිහිල්ලා ප්‍රීති හිතන් ඇති වෙනවා. එතකොට දැන් සියුම් අවස්ථාවක් තියෙනවා. යම් ආකාරයකට අපි මේ කම්සප විඳීම හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේ තීන මිද්දේ කියන එක. තමාට මේක ඇති වෙලා තියෙනවයි කියන එක පෙනෙන්නේ නැහැ. මොකද තමන්ට තේරෙන්නේ මේ අර මට මෙහෙම කාමයක් මේ මොහොතේ නැහැයි කියලා හැඟීමක් තියෙනවා. කාමයක් මෙහෙම මොහොතේ නැtei කියලා හැඟීම තිබුණාට අර කාමයේ නිසා ඇතිවෙච්ච තීන මිද්දේ. මොකද මම කාමයට කැමති නම් මේ කාමයට විරුද්ධව මම වැඩ කරනකොට ඉතින් මනසේ කැමැත්තකුත් නැහැ. මොකද මගේ කැමැත්ත තියෙන්නේ කාමයේ සම්බන්ධයෙන්. එතකොට මේ නිසා මේ අලසභාවයකුත් තියෙනවා. අකර්මන්න භාවයක් තියෙනවා. ව්‍යාපාදේ නිසාත් මේක වෙන්න පුළුවන්. දැන් බලන්න තරහ වෙලා ගිහිල්ලා ඉන්නකොට කවුරු හරි කිව්වහම මේ දේ කරන්නයි කියලා කරනවද? නෑනේ. එහෙම නොකර ඉන්න හේතුව තමයි ඒ ව්‍යාපාදේ ඇති වෙලා තියෙන්නේ. එතකොට බලන්න මේ ඔක්කොම එකකට කා සම්බන්ධයි. එතකොට මේ විදිහට තමන්ගේ ධර්ම දැනීම භාවිතා කරලා හොයලා බලන්න එක්කෙනෙක් හොයා ගන්න පුළුවන් ඕන වෙලාවක. ඕනම වෙලාවක කෙනෙකුට එක්කෙනෙක් පළක් වෙලාවට මේව ගොඩක් තියෙනවා. ඒ වෙලාවට හරිය අමාරුයි. එතකොට නම් ඉතින් තමන්ට හොඳටම තේරෙනවා මට මේක තියෙනවමයි කියලා. මේ සියුම්මට තියෙනකොට හරි අමාරුයි. එතකොට තමන් බැලුවාම තමන්ට මහන්සිලා බලනකොට තමන්ට පේනවා. බය භාගයක් හරි කමක් නැහැ හිතන්න. භාගයක් හරි එක හිතන්න ගත්තාම මේක තියෙනවද කියලා මේ නීවරණේ මට තියෙනවද කියන එක කාමච්ඡන්දේ ඉඳන් අතෙන්ට එනකම්ම යන්න. හැබැයි ධර්ම දැනීම තියෙන්න ඕනේ. ඒ ධර්ම දැනීම සහිතව නැවත නැවතත් යනකොට මේක තියෙනවා. ඉතින් මේක මේ භාවනාව මම නම් කියන්නේ ඕනම කෙනෙකුට ආරස්නායක මාර්ගයෙන් පටන් ගන්නයි කියලා. මොකද දුක්ඛය බලන්න ගත්තාම ඔක්කොම කැපිලා යනවා. මේ ඔක්කොම කැපිලා යනවා දුක්ඛය හිතන් පුරුදු වෙන්න නීවරණයන් කියනියම ඔක්කොම යට යනවා. මොකද දුක්ඛය පේනකොට හරියට නිකන් මිනිස්සුෙකුට ගහනවා වගේ මේ විඥානයේ තියෙන දුක්ඛය තමයි දැනගන්න ඕනේ. විඥානය කියන්නේ හරි දුකක් විඳින බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක හරියට මේ කසපහර යම්කිසි කර්මයක් කරලා ඒ කර්මයේ හේතු කොටගෙන දුකම විඳින හැටිමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් හොරකමක් කරලා එයා අල්ලගත්තාම රජුරු එයාට උදේට 100ක් ගන්නවා. දවල්ට 100ක් ගන්නවා. කසපාරයට තව 100ක් ගන්නවා. ඒතර මේ පුද්ගලයා දුක් විඳිනව නේද? අන්න ඒ වගේ තමයි අර කර්මයේ හේතු කොටගෙන කර්මයෙන් ඇතිවෙනා වූ මේ විඥාණය, ඒ කියන්නේ සංස්කාරයෙන් ඇතිවෙන මේ විඥාණය දුකක්මයි විඳින්නේ. අර දුක්ඛය බලන පුද්ගලයාට මේක පේන්න ගන්නවා. මේක පේන්න පේන්න දැන් එහෙමනම් මම මොකද දුක විඳින්නේ කියන එක තමයි එතකොට අර නික්කම්මයේ අව්‍යාපාදීක ඒ විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට ඒ ක්‍රමයේ භාවිතා කරනවා නම් ඒ කියන්නේ ප්‍රඥාව වැඩි වීම කියන එක දුක්ඛය මෙනෙහි කිරීම දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය මෙනෙහි කිරීම හේතු කොටගෙන බොහෝම වේගයෙන් සමාධිගත වෙනවා. පංච නීවරණය හොයන්නවත් ඕන වෙන්නේ නැහැ. ඔය වෙන වෙන භාවනාවන් කරනවා නම් පංච නීවරණයන් හිම හොයන්න සිද්ධ වෙනවා. ඉතින් මේක මේ භාවනාව කරනකොට මේක වැඩෙන්නේ නැත්නම් අන්න පංච නීවරණයන් ආයි හොයලා බලන්න. එතකොට මේක මාරු කරද මේ කෙනෙකුට හරියට කියන්න බෑ. තථාගතයන් වහන්සේට නම් ඉතින් මේක ටක් ගාලා කියන්න පුළුවන්. ඔයාලට මෙන්න මේකයි කරන්න පුළුවන් කියලා අපිට එහෙම දක්ෂතාවයක් නැහැ. ඉතින් අර අපිට මේව කොහොම මේ එක්ස්පෙරිමන්ට් කරනවා වගේ කරලා බලන්න තමයි තියෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වැඩෙනකොට කොහොමවත් වැඩෙන්නේ. දෙවන් සරණයි. එතකොට අපි මං
ડોક્ટર අනතුංග මේ දැන් මේ දුක්ඛය අපි මේ පුන පුනා වඩ වඩ ආවෙත් දැන් ඉස්සරහට වඩන්නේ මේ ඒ කියන්නේ මේ විඥාණයට පොළවල් හද හද ඉන්න පවත්වනවා අපි. ඒකට හේතුව මට සම්මා සංකප්පය තුළ දීන් දිගට හිතනකොට හිතෙන්නේ මේ වැරදි විපරිත සංඥාවමයි අනාදිමත් කාලයක් තිස්සේ මේක හිතේ බැහැගෙන දෘෂ්ටිගත වෙලා රෙජිස්ටර් වෙලා තියෙන මේ සංඥාව හදාගන්න ඕනේ කියලා ඒක යෝනිසෝ මනසිකාරය කරන එක මම හුඟක් කරනවා. එහෙම කවන්නේ නැත්තේ ડોક્ટર අනතුංග
ඒක තමයි බොහොම හොඳ ඒක තමයි. ඉතින් සංඥාවම තමයි අපි හොඳට වඩන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒකනේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා මේ ඔක්කොම සංඥාවෙන් තමයි කෙනෙකුට මේක තේරුම් සංඥාවෙන් තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඒකෝ සංඥාව වැඩි වීමෙන් තමයි අපිට මේ දේ කරන්න පුළුවන්. ඒක තමයි එයා තමයි මේ මැද්දේ ඉන්නේ. කියන්නේ රූපය වේදනාව කියන එක ගත්තාම එක පැත්තක්. සංස්කාර චේතනා සංස්කාර විඥාන කියවම අනිත් පැත්තේ. මැද්දේ ඉන්නවා මේ සංඥාව. එයා තමයි මේක දෙන්නේ. සංඥා වෙනස් වෙච්ච ගමන් මේ ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් ඒ සංඥා වෙනස් වීමෙන් තමයි දෘෂ්ටින් කියන එකවත් වෙනස් වෙලා සක්කාය දිට්ඨිය නැති වෙලා ඒ කෙනෙකුට යන්නේ ඒක නිසා සංඥාවම තමයි වඩන්නේ. ඉතින් අපි සීල සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ කියලා මොනවද වඩන්නේ? ඒ සංඥාවන් අනිච්ච සංඥාවන් මේ සංඥාව තමයි අපි වඩන්න ඕනේ. එහෙම කිරීම බොහොම හොඳයි. ඒක තේරුම් අරගෙන එහෙම කරනවා කියන එක ඉතින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
බොහොම පිං ડોક્ટર අනතුංග.
හොඳයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි එනසුමානිට අපි සත්තත්තාන සූත්‍රය තෝරගමු. සංයුක්ත නිකායේ තියෙන සත්තත්තාන සූත්‍රය. හදා එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.